අයිබෝන් කියලා හැමෝම ටෙක් කතා හදලා ඉස්සෙනින් එන වැඩසටහන සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග.
මම බුද්ධික.
මම තෙලෙන.
ඔව් මේ වෙනදාට ඉතින් අපි සදීප එහෙම සම්බන්ධ කරගන්නවන්නේ. අද සදීප ඇවිල්ලා ගියා ඇත්තටම මෙතනට. මේ
ඔව් අද පොඩි පාටියක් තිබ්බන්නේ නේද? අද අපිට කේක් හම්බුණා.
ඔව් අපිට අද පාටි එකක් දුන්න කට්ටිය.
සර්ප්‍රයිස් කියලා පාටියක් දුන්නා.
එන්න සර්ප්‍රයිස් වෙලා ඉන්න අපි.
සර්ප්‍රයිස් එක බොඩම අමාරු බඩටයි. බඩ සර්ප්‍රයිස් වුණා. මේ මට හිතා ගන්න බෑ කාගේ හරි මයික් එකක් කුරුකුරුත් ගන්නා. මේ එක පොඩ්ඩක් මම හිතන් ටිල්නක එක වෙන්නේ නැති. පොඩ්ඩක් පරිස්සමෙන් හිටියන හරි. එකපාරටම ජම්ප් කරනවාද ප්‍රශ්න වලට? නැත්තම් අද ප්‍රශ්න ගොඩකුත් දිනනවා නේද? අද ඉතින් බැස්සත් පොඩ්ඩක් තියෙනවා. මොකද හර්ෂ එක දිගට 12ක් ආවනේ.
ඔව්.
ගියේ කොළපත් ඇට වුණා. මේ ප්‍රශ්න නිසා
මේ ප්‍රශ්න ගොඩක් තියෙනද පටන් ගමුද නේ?
ඔව්. ප්‍රශ්නෙකට යමු කෙලින්ම නේ.
ඔව්. මේක මේ SMS වලින් ආ ප්‍රශ්නය. ඒක අහලා තියෙනවා. එයාලඟ තියෙනවලු මේ Nokia N70 phone එක. ඒකට සිංහල දාගන්න ඕනලු. කොහොමද දාගන්නේ කියලා අහලා තියෙනවා. ආමිල් නම දාලා තියෙනවා SMS එකේ අන්තිමට. මේකට ඇත්තටම මේ සදීප අපේ බ්ලොග් එකක් ලියලා තියෙනවා ඔකටනේ. මේ Symbian OS තියෙනේ වට කොහොමද දාගන්නේ කියලා. සිංහල enable කරගන්නේ කොහොමද කියලා. ඒක පුළුවන් අපිට link කරන්න.
ඔව් අපි ඉතින් වැඩසටහන් කීප එකත් ඔක් කතා කරන්නේ බුද්ධික හැමදාම වගේ කතා කරනවා සිංහල දාන එක ගැන.
ඔව්. හැබැයි මට මතක විදිහට මේ N70 model එකටම කියලා තිබුණා මේ. හැබැයි Symbian OS තියෙන Nokia phone වලට කියලා දාලා තිබුණා සදීප. ඒකට අපි දාමු ඕනනම් තව සදීපට ඒකට comment එකක් වගේ දැම්මොත් එහෙම තව විස්තර අහලා උදව් කරයිනේ.
ඔව් සදීපගේ blog එකකට මම හිතන්නේ පස්ගේ වැඩසටහන වල link කරලා තිනවා මේ පාරත් එකක් දාමු නේද? මොකද මේ phone වලට ගොඩක් සිංහල දාන කට්ටිය අහනව නේද?
ඊළඟ ප්‍රශ්නේ යන්නේ.
ඔව් ඊළඟට චුට්ට තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේ චුට්ටගේ ඇත්තන ප්‍රශ්නෙකුත් නෙමෙයි නික යෝජනාවක්. එයා කියන මේ ගොඩක් අයට මේ සිංහල keyboard එක පුරුදු නැහැලු. මම හිතන්නේ විජේසේකර keyboard එක ගැන වෙන්න ඕන කියන්නේ ඒකෙන් ටිකක් පුරුදු නැති කට්ටියනේ. ඒගොල්ලෝ වැඩි යූස් කරන්නේ අර UCSC එකකින් හදපු මේ real time unicode converter කියන එකලු. මේ
ඔව් එයා කියන්නේ අපේ chat එකට ඒක දාන්න බලන්න හොඳයි කියලා. මොකද ඒගොල්ලෝ අර copy and paste කරනවලු අරගේ type කරලා chat එකට.
ඔව් ඒ වගේ english වලින් type කරනකොට මේ අර SMS ගන්න වගේ අපි type කරනකොට සිංහල වදින විදියක් හදන්න පුළුවන්ද කියලා. ඒ ඇත්තටම chat එකට අපි අරගෙන තියෙන client එක නම් මේ වෙන එකක් නේ third party එක.
ඔව් අපි Java වලින් පොඩ්ඩක් බලන්න එනවා පුළුවන්ද කියලා අපිට එයාගේ text box එකට write කරන්න නේද?
ඔව් ඒක ඇත්තටම ඉතින් try එකක් දීලා
ඒක පුරුදු වෙන එකත් හොඳයි නේ ඒකට කි.
ඔය කියන්නේ ගොඩක්ම සිංහල වලින් වැඩ කරනවා නම් ඉතින් විජේසේකර ඒක තමයි මේ පිළිගත් සම්මත ක්‍රමයකට තියෙන එකනේ නේ. අනිත් keyboard වල තාම මේම standard එකක් ඇවිල්ලත් නැහැ නේ. එක එක ඉංග්‍රීසි ඒවත් එක එක විදිහට දිනවනේ.
යාර දැන් පටන් ගත්ත කෙනෙක් නිසා දැන් මම විජේසේකර පුරුදුන හොඳයි. මොකද අපි වගේ ෆොනටික් පුරුදුනොත්
ඔව් ඒක අපිටත් උනේ ඒක තමයි. අපිත් ඔය ෆොනටික් පුරුදු වෙලා දැන් ඒ විදිහටම තමයි ටයිප් කරන්න පුරුදු වෙලා තින්නේ. දැන් මේ විජේසේකර පුරුදු වෙච්ච අය ඉතින් ඒ විදිහට හොඳට ටයිප් කරනවා. අපි බලමු ඉතින් වෙලාවක් හම්බ වෙන විදිහට ඒ වගේ ටූල් එකක් හදාගන්නත් නේ.
ඔව්
සදීප හදලා තිබ්බා බුද්ධික. දැන් අර UCSC කන්වර්ටර් එක තියෙනවනේ. මේක වෙබ් එකේනේ තියෙන්නේ.
ඔව්.
එයා අර Java code එක අරගෙන MFC application එකක් හදලා තිබ්බා Windows වල දුවන එක.
ඔව්.
ඒක එයා group එකටත් දීලා තිබ්බා. ඒක පොඩ්ඩක් download කරලා දාගත්තා නම් මම හිතන්නේ browser එකේ ඕනේ නැහැ. කෙලින්ම computer එකේ නම් English keyboard එක UCSC එකේ standard එකටම
වැඩ කරනවා. ඒකම type කරන්න බලන්න.
ඔව් ඒක.
එහෙනම් අපි සදීපෙන් අහලා ඒක දෙමුනේ.
සදීප ඇත්තටම group එකට වෙලා තිබ්බා. ඒක නිසා අහන්න දෙයක්
තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් එනවා.
ඔව්. එහෙම වුණත් අපිට පුළුවන් නම් සදීපගෙන් අහලා source code එකත් එක්කම අපි දෙමු කට්ටියට improve කරන්න කියලා නේද? එහෙම කරමු පුතේ.
ඊළඟටත් තියෙන SMS වලින් ආ ප්‍රශ්නයක්. මේක අහලා තින්නේ මේ wireless mouse keyboard වල හොඳ brand එකක් තියෙනවද කියලා මොනවා හරි පිළිගත්ත brand එකක්. ඒවා use කරන එක මේ අහිතකරයිද කියලාත් අහලා තිනවා.
ඇත්තටම අහිතකරයි කියන්නේ ඉතින් battery වලට තමයි.
මිනිසුන්ට හිත කර නැහැ.
මිනිසුන්ට නම් ඉතින් කොහමද දැන් අපි රේඩියෝ ෆ්‍රීකවෙන්සි අස්සේ ඉන්න හින්දා මොකද ඔක වැඩ කරන්නේ 2.4 GHz බෑන්ඩ් එකේ. චරම ගැටලුවක් නම් වෙන්නේ නැහැ. සමහර ඒවා තියෙන බ්ලූටූත් වල වැඩ කරනවා. බ්ලූටූත් එක ගන්න එපා.
ඔය හිත කර වෙන්නේ අර ලොකු ඇන්ටනා ළඟටම වෙලා හිටියොත් නේ.
ඔව් ඒක තමයි. එහෙම වුණොත් තමයි.
ඔව්. ඊළඟට රන්දීර ප්‍රශ්නයක් අහලා දිනවා. මේ එයා මේ media fire account එකකින් මේ film එකක් download කරගත්තලු. RAR file 5ක් විදිහටලු film එක තියෙන්නේ. ඒක මේ දැන් RAR කියන්නේ zip format එකක් නේ. ඒක unzip කරන්න යද්දී මගදී නවතිනවලු. unzip කරන එක. ඒක කියන්නේ මේ RAR ෆයිල් එකක මොකක් හරි දෝෂයක් තියෙනවා කියලාලු. මේ ඒක විසඳ ගන්න විදිහක් අහනවා ඇමරිකාව
ගැන. ඇයි එහෙම වෙන්නේ කියලා අහනවානේ. error message එක දාලා නැහැ නේ මොනවා එකක් දෙන්න කියලා.
ඒකේ දෝෂයක් කියලා කියන්නේ සමහර වෙලාවට RAR වලින් කියන ෆයිල් එක
CRC
කියලා ඒ වගේ කියලා නේ.
ඔව්. මොකක් කියලාද corrupted ෆයිල් එකක් වෙන්නේ. ඒ කියන්නේ හරියට download වෙලා නැතු වෙයි තිය ෆයිල් එක.
හැබැයි මේ WinRAR වලම තියෙනවා මේ recovery option එකක් නේ.
ඔව්. නෑ ඒකෙම තියෙනවද?
ඔව් WinRAR එකෙම තියෙනවා මේ ඒ කියන්නේ fix this achieve හරි මොකක් කරගල මට හරියටම වචනේ මතක නෑ. එතකොට එයා තව ෆයිල් එකක් වෙන තැනක හදනවා. ගොඩක් වෙලාට එක ප්‍රශ්නයක් එන්න පුළුවන් බුද්ධික මේ ඔක්කොම RAR ෆයිල් ටික download වෙලා නැති වෙන්න පුළුවන්.
ඔව්.
නැත්තම් අර එක download වෙච්ච එක
corrupt වෙලා මේ ඒකේ ෆයිල් size එක.
ඒ කියන්නේ ඒක විතරක් download කරගන්න පුළුවන් වුණත් ඒත් හරි.
ඔව්. හැබැයි වැඩි දින් දැන් මේ ඔය ගොඩක් site වලට දැන් RAR ෆයිල් එකේ recovery enable කරලා අපි ෆයිල් එක හදනකොට එහෙම recovery කරන්න ඕන මේ information දැම්මොත් එහෙම ෆයිල් size එක ලොකු වෙනවා.
ඒක
ගොඩක් අය දාන්නේ ඒක අඩු කළා මේ minimum විදිහටම තමයි දාන්නේ.
එහෙම වුණොත් ආයෙ මුලින්ද download එකක් කරන්න වෙනවා.
ඒක මේ හතරවෙනි RAR ෆයිල් එක අපහු කොකටද download කරලා බලවනම් හරිනේ.
අනිත් එක මේ තව දෙයක් තියෙනවා දැන් අර browser වල ෆයිල් download කරනකොට fail වෙනවා කියලා හිතමුකෝ මගේදී ෆයිල් එක. ඒක ආයෙ දාන්න යනකොට අර cache එකේ තියෙනක ගන්න වෙලාවල් තියෙනවනේ.
ඔව්.
ඔව්.
මේක මම ගොඩක් දැකලා තියෙන Firefox වල තිබුද්දික. Firefox වල අනිවාර්යෙන් එක ෆයිල් එකක් මගදී download වෙලා නැවතුනොත් එයා ඒ ෆයිල් එකම තමයි දිගටම දෙන්නේ.
මම
හිතන ලොකු ගැටලුවක් ඒකනේ. ඒ වෙලාවට අර මේ ඉන්ටර්නෙට් කැෂ් එකම clear කරන්න ඕනේ බුද්දික ඒ ෆයිල් එක.
ඔව් කැෂ් එක clear කළා ඒ වගේ කළා තමයි ගන්න වෙන්නේ. සමහර
වෙලාවට ඒක මේ ෆයිල් size එකත් පොඩ්ඩක් බලවනම් හරි අර කියපු ගානට ඇවිල්ලා තියෙනවද කියලා නැත්නම් බාගෙට ඇවිල්ලා නම් ප්‍රශ්නයක් වෙනවා.
ඔව් ඒක එහෙම වුණොත් වෙන browser එකකින් හරි මේ බලවන්නේ try කරලා බලන්න.
ඔව් නැත්නම් එහෙම තමයි බලන්න වෙන්නේ.
ඔව්
ඊළඟ ප්‍රශ්නේ
ඊළඟටත් රන්දීරම තමයි අහලා තින්නේ. එයා කියනවා මේ එයාගේ කම්පියුටර් එක Intel Core 2 Duo 2.0 512
NVIDIA
8400 VGA card එකක් කියන 1GB RAM එහෙම කියලා කියනවා. ඒකේ මේ Call of Duty 6 play කරන්න පුළුවන්ද කියලා.
Call of Duty 6 play කරන්න නම් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද මේ Call of Duty 6 කියන එක මේ onboard VGA තියෙන machine වලත් වැඩ කරනවා.
ටිකක් options අඩු කරනවා.
ඔව් හැබැයි ඒක automatically ඉතින් options අඩු වෙනවා කොහොමද default දැම්මොත්. නෑ يعني FPS බහිනවා. මේ තියෙන machine එකේ නම් හොඳට fast දුවයි. හැබැයි තව 1GB වගේ RAM වැඩි කරගත්තොත් 2GB වලට තව performance ගන්න පුළුවන් වෙයි.
RAM කිව්වහම මතකනේ මේ දවස්වල DDR2 ගන්න එක නම් ශරීරයට හිත කරයිනේ. DDR2 වල ගණන් වැඩි කරලා තිනවා දැන් 5600 ගණනක් වෙනවා 2GB RAM එක.
ඒක දෙගුණයක් විතර වෙලා නේද?
ඔව් ඒ කියන්නේ 3000 ඇත්තන 3000කට කිට් වෙන ගන්නට තිබ්බේ.
ඔව්.
එක පාටම
ඒ වැඩිලා DDR3 එන හින්දා කියලා
කියනවා. අපේ අයගේ හැටියක් නේ වැඩිපුර RAM එකක් ආව ගමන් පල්ලේ තියෙන RAM එකේ ගන්න වැඩි ගන්න.
ඒ වගේම කලින් මේ මම ඊයේ ගිහිල්ලා බැලුවා මේ DVD writer එකක් ගන්න. ඒකත් එකම රයිටර් එක මේ ID එක ගණන් වැඩි දැන් සටා එක ගණන් අඩුයි නේ. ඔව් ඒකද රුපියල් 500ක විතර වෙනසක් තියෙනවා මේ දෙකේ.
ඔව්. ඒක මාකට් එකේ අඩු වෙන අඩු වෙන ගණන් වැඩි කරනවා.
ඔව් ඊළඟ ප්‍රශ්නෙට යමු එනන්නේ අංජන.
ඔව් අද ප්‍රශ්න ගොඩක් තියෙනවා ටක් ටක් ටක්
ගාලා ප්‍රශ්න තියෙනවා. කට්ටි බලන නැති
අද. කට්ටි බලන නැති අද නිකන්.
මැෂින් නැගේ.
මොකද මේ අද ඇත්තන පෝස්ට් එක දාන කොට දැක්කේ හින ප්‍රශ්න කොටයි තිබෙන්නේ ගිය පාරේ වෙන බණ ගැනයි සහ වෙන එකක් නේ කතා
කරන්නේ. ඔව් බයිලා කතා කරලා කිව්වරේ හින මෙතරි ප්‍රශ්න ටිකක් වැඩිමින් කතා කරමුනේ. අංජන ධර්මප්‍රියගේ ප්‍රශ්නේ මේක. මේ එයා අහලා තියෙනවා මොකද්ද මේ ස්ටෑන්ඩ් ලෝන් මැෂින් එකකට ඇන්ටිවයිරස් එක කියලා හොඳම. එයා මම හිතන්නේ කියන්නේ මේ අර ඩවුන්ලෝඩ් කමේ අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් කරලාගෙන හැල්ල කොහෙන් අර ඉන්ස්ටෝල් කරන්න බලුවන් ඇන්ටිවයිරස් එකක් ගැන.
ඒ කියන්නේ අර ඉන්ටර්නෙට් දිගටම
ඉන්ටර්නෙට් නැති මැෂින් එකකට.
අපි ඉතින් හැමදාම කියන්නේ අවස්ත හොඳයි කියලා. අවස්ත දාන්න බලුවා. අවස්ත වලට ඇත්තනම අපි කලින් දණන් හිටියේ නැත්තර මේ අප්ඩේට්ස් හොම ගේන්න පුළුවන්ද කියලා. ඊට කලින් වැඩසටහනකදී අපි ප්‍රශ්නයක් අහලා තිබෙක් කෙනෙක් බුද්ධික මතකද ওই ප්‍රශ්නේම. බලන්නට අවස්ත වලට අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරන් ගල දාන්න පුළුවන්.
මේක කලින්ග හැම වෛරස් කාඩ් එකම වගේ තියෙනවනේ ඔප්ෂන් එක. definition file download කරන් දාන්න.
ඔව් offline දාන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් හැම එකෙම වගේ දෙනවා.
ඔව් මේ කොලම අහලා තියෙනවා. අපි එක සැරයක් කිව්වනේ මේ අර කරන්ට් එක වදිනේ වට දැන් මොනවා හරි equipment එකක් electronic එකක් මේ ඇල්ලුවට පස්සේ කරන්ට් එක වදින වෙලාවල් වලට earth එකක් දාන්න කියලා. ඒක දැම්මට පස්සේ අපි කොලම අහලා තියෙන මේ earth කරාම trip switch එක off වෙන්නේ හරි මේ විදුලි බිල වැඩි වෙන්න හරි වෙන්න පුළුවන්ද කියලා.
නෑ Earth එකක් දැම්මම මෙතන trip එක off වෙන්නේ නැහැ. මොකද මේ Earth එකේ ඉන්නේ අර balanced leak එකක් තමයි ඔතෙන් දිවෙන්නේ.
ඔව් ඇත්තටම trip switch එක off වෙනවා නම් ඒ equipment එකේ අවුලක් තියෙන මොකක් හරි. ඒ කියන්නේ එතකොට මේ current එක pass වෙනවා ඒක Earth එක හරහා pass වෙනවා කියන්නේ මොකක් හරි එක short circuit වෙලා තියෙනවා ඒ වගේ දෙයක් වෙන්නේ නේද ගාලින්.
ඔව් අනිත් තව එකක් තමයි බුද්ධික මේ මතක තියාගන්න ඕනේ මේ electronic ගොඩක් equipment වල අපේ හිතන්නේ මේ මේකේ අර neutral phase දෙකක් තියෙනවා කියලා ගොඩක් power supply වල. ඇත්තටම මේ computer electronic power supply වල ඇත්තටම මේ neutral phase එක පොඩ්ඩක් බලපාන වැරදුනොත් එහෙම බුද්ධික. ඒක multi plug එකෙන් පාවිච්චි කරනකොට තියෙන ගොඩ ලොකු ගැටලුවක් තමයි මේ multi plug වල neutral phase හරියට එන්නේ නැහැ. Neutral phase මාරුනොත් එහෙම පොඩ්ඩක් සමහර දැන් ඔය උදාහරණයක් ගත්තොත් DVD player ඒ වගේව ගත්ත සමහරලාට අත තියෙනකොට මේ electronic power supply තියෙනවා වදිනව බඩ current එක.
ඔව්.
ඒ වෙලාවට plug එකේ පැත්ත මාරු කරලා ගහුවා නම් 2 pin එකක ගොඩක් වෙලාවට මේක හරියන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අර ඒගොල්ලෝ ඔයත් එක මේ හදලා තියෙන විදිහට. නැත්තයිද හොඳම වැඩේ තමයි ඇත් එකක් දාහන එක. ඒක දාන එක ගොඩක් හොඳයි.
ඔව්.
හැබැයි මේ ඇත් එක දාහන එකේ පොඩි disadvantage එකක් තියෙනවා. අකුණු ගහන වෙලාවට මේ plug එක පොඩ්ඩක් ගලවලා තියන්න ඕනේ. නැත්නම් මේ අකුණ පොඩ්ඩක් අර වයර් එක දිගේ ඇවිල්ලා short
හරි කැමති අකුණ එන්නේ.
ඔව් shortest path එකේ දිගේ යන හින්දා. ඒක නිසා අකුණු කොටන වෙලාවට මේ plug එක ගලවලා තියන්න
ඕනේ.
ඔව්. මතක් කරලා.
ඒක කලින්ග මේ ගොඩක් වෙලාවට එන්නේ අර extension code ගත්තාම මේකේ සමහර වෙලාවට මේකේ pin දෙකයි තියෙන්නේ. මේ කම්පියුටරේ පින් තුනක් ගැහුවට මේකට ගහද්දි පින් දෙක
ඔව් ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් කෝඩ් වල ඇත් එක තියනවා කියලා තිල්න කියනා වගේ පෙවුනට ඇත්තම ඇත් එකක් නැහැ
ඔව්
ඒකයි ගොඩක් වෙලට ගැටලු වෙන්නේ
ඔය ඒකේ මේ බිත්තියට හයි ගන්න පැත්තෙන් තියෙන පින් දෙකයි අනිපෙත් ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකේ තුනක් විදිහට පේනවනේ
ඔව්
යෝ
ඒක මේ අහලා තියෙන අපෙන් මේ විදුලි බිල වැඩි වෙනවද කියලා විදි එහෙම නැහැ
එහෙම නැවෙන්න විදියක් නැහැ නේ
ඊළඟට දුසාරගේ ප්‍රශ්නෙට යමු එයා කියනවා එයාගේ මේ කම්පියුටර් එකේ Windows XP තියනවලු Ubuntu 9.10 ඉන්ස්ටෝල් කරලා dual boot එකක් ඉන්නේ තින්නේ මේ Ubuntu වල ඉඳලා restart කරාම machine එක අර එයාගේ Intel board එකක් කියලා දිනවා තින්නේ ඒ logo එක පේන දැන්ට ඇවිල්ලා කියන්නේ machine එක boot වෙනකොට අර logo එක පේන්නේ එතනට ඇවිල්ලා machine එක නැවතිලා තිනවලු Ubuntu වලින් shutdown කරලා on කරාම අවුලක් නැතුව වැඩ කරනවලු. අර වගේ Intel logo එක ඇවිල්ලා හිර වෙලා තියෙන වෙලාවට restart button එක ගෙබුවට පස්සේ තමයිලු boot වෙන්න ගන්න. යහනම මොකද්ද ඒකට වෙන්න පුළුවන් හේතුව? BIOS setting එකක් මොකක් හරි තියෙනවද කියලා ඒකට කරගන්න.
75ක් වෙලාවට මේක hard disk එක start වෙන්නේ නැති ප්‍රශ්නයක් බුද්ධික. මේ වෙලාවට එන්නේ BIOS එක weight එකේ බලන් ඉන්නවා hard disk එක එනකම්. active detect වෙනකම් නැත්තම් boot device එකක් තෝරගන්න බෑ. ටිකක් වෙලා බලාගෙන ඉන්න යාට තියෙනවා කියලා detect කරාට මේ boot device එකෙන් response එකක් එන්නේ නැහැ. ගොඩක් වෙලාවට hard disk ගැටලුවක් වුණාම තමයි බුද්ධික මම මේක දැකලා තියෙන්නේ. يعني hard disk එකයි spin වෙන්නේ නැහැ හරි. නැත්තම් ඒ වගේ ගැටලුවක් හරි boot device එක select කරන්න බෑ කියලා. ඒකට කරන්න පුළුවන් එක දෙයක් තමයි BIOS එකෙන් පොඩ්ඩක් දීලා බලන්න කෙලින්ම දැන් hard disk එකේ ඉන්න boot එකනේ hard disk එක විතරක් boot වෙන්නේ කියලා අනිත් boot devices ඔක්කොම off කරලා බලන්න. එතකොට අර try other boot devices කියන එක disable කරන්න. එතකොට යා ගොඩක් වෙලාවට error එකක් දෙන්න පුළුවන් boot device එකක් නැහැ කියලා. මොකද නැත්නම් අනිත් ඒවා බල බල ඉන්නවා ගොඩක් වෙලාවට.
ඔව් ඊළඟ ප්‍රශ්නේ ගියොත් ඒකත් දොසාරම දා අහලා තින්නේ මේ VGA onboard VGA card එකක් තියෙන machine එක GPU එක විදිහට use කරන්නේ මේ processor එකමද මේ main processor එකමද කියලා අහනවා නැත්නම් separate GPU එකක් තියෙනවද කියලා
අහනවා Intel ගත්තොත් නම් Intel එකේ node bridge එකේම තමයි මේ VGA එකක් තියෙන්නේ ගොඩක් වෙලාවට node bridge කියන chip එකේ
හැබැයි processor එක නෙමෙයිනේ
processor එක නෙමෙයි ඒක වෙනම VGA වෙනම separate GPU එකක් ඒනට අර node bridge එක සහ GPU එක ගොඩක් වෙලාට එක chip එක තමයි තියෙන්නේ මොකද ඕක දැනගන්න පුළුවන් එකක් තමයි motherboard එකේ CPU එකට අමතරව තව heat sink එකක් හයිකරප එකක් තියෙනවා ඒ කියන්නේ aluminum body box එකක් ඒක තමයි ගොඩක් වෙලා node bridge කියලා කියන්නේ ඒකේ ගොඩක් වෙලා නේ ඒක තමයි node bridge එක ඒකෙන් තමයි ගොඩක් වෙලාට මේ තියෙන්නේ GPU එකක් නැත්නම් හැබැයි ATI අර වගේ separate VGA එකක් තියෙනවා නම් වෙනම chip එකක් motherboard එකේම තියෙනවා
ඔය එකම මේ හරි ચાලා දෙන මේ Intel X3100 GMA කියන එක මේ VGA card එකද හරිද ඒක හොඳද කියලා
හරි මේක onboard
onboard chip එක
onboard chip එකේ එන ඒක අමාරු එහෙම කියන්නේ ටිකක් බලන්න ඕනේ හැබැයි කොහොමත් onboard chips වෙනම ගන්න VGA
තරම හොඳ නැහැ බලාපොරොත්තු වෙන්න බෑ
ඔව්
ඇත්තටම හර්ෂ බයිසිකලිය අපදින් මේ මයික් එකේ කතා කරනවා හොඳයි
මයික් එක වට යනවනේ ඊළඟට යමු ප්‍රශ්නේ අහලා තියෙන්නේ කවුද ඩියු කෝඩ් නේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ
ඩියු කෝඩ්
ඔව්
ඒ යාම තමයි කලින් ප්‍රශ්නේ අහපු
එක නේ අහලා තියෙන්නේ මොනවද මේ CCNA CCNP වලට තියෙන සිමුලේෂන් සොෆ්ට්වෙයාර්ස් මොනවද කියලා ෆ්‍රී ඒවා කියලා අහලා තිනවා මේ ස්පෙෂලි ෆ්‍රී ඒවා කියලා
බරාරම් ප්‍රශ්නයක් CCNA CCNP කියන දෙකටම අවශ්‍ය නැහැ තමයි රවුටින් වලට රවුටර් සිමුලේෂන්ස් ඊට පස්සේ ස්විචස් වලට කැටලිස්ට් වගේ ස්විච සිමුලේෂන්ස් අවශ්‍යයි
බෝසෝන් කියලා තියෙනනේ රවුටර් සිමුලේටර් එක
නේද ඒ වගේ කපයිස් ගන්න බෑ නැත්නම් ටෙස්කින් කියලා තියෙනවා ටෙස්කින් කියන කට්ටියගෙත් සිමුලේටර්ස් වගේක් තියෙනවා
ඒගොල්ලෝ ඇත්තටම අර ටෙස්ට් සූට් එකක් තියෙන්නේ නේ ටෙස්කින්
මේක ඉතින් කියන්නේ හරිනේ පොඩක් ටොරන්ට් ලේවුවනම් හොයාගන්න පුළුවන්
සීනෝ ළඟට අහලා තියෙන ප්‍රශ්නේ මේ එයා පාවිච්චි කරන්නේ Ubuntu 9.01 ලෝ 10 ලෝ ඒකට මේ මෙන්න මේ සොෆ්ට්වෙයා තුනක් අහලා දිනවා ඒවට තියෙන ඕල්ටර්නටිව්ස් මොනවද කියලා අහලා දිනවා එකක් තමයි මధుර ඩික්ෂනරි අනිත් එක නීරෝ අනිත් එක
වීඩියෝ කන්වර්ටර්
එක නේ වීඩියෝ කන්වර්ටර් එකක්
මధుර ගණන් බුද්ධිකේ ඔන්ලයින් දැන් තියෙනවනේ ඔක්කොම ඔන්ලයින් මේ බලන්න පුළුවන්
ඔව් madhuronline.com කියලා තියෙනනේ ඒකෙන් බලන්න පුළුවන්
මේ නැත්තම් මధుර එකේ ඔරිජිනල් එක තිබස් එක තියෙනවා
ඔව් ඒකත් තියෙනවා ඔරිජිනල් ඩේටාබේස් එකත් එක්ක මේ
නීරෝ වලට CD බර්න් කරනවා නම් ඕන තරම් තියෙනවා
CD බර්න් කරන ඇත්තන සොෆ්ට්වෙයා ගොඩක් තියෙනවා අපි මේ මේකේ දානකොට මේ
නීරෝ මේ මේ Ubuntu එකේ එනව නේද CD බර්නින් සොෆ්ට්වෙයා
නෑ නෑ එහෙම නෙමෙයි මම අහන්නේ නීරෝ වලට ඕල්ටර්නේටිව් මොනවද තියෙන්නේ කියලා අහන්නේ ඒ කියන්නේ නීරෝ වෙනුවට යාඩ පාවිච්චි කරන්න මොකක් හරි සොෆ්ට්වෙයා එකක් තියෙනවද කියන එක නේද බුද්ධිගේ අහලා
තියෙන්නේ ඔව් ඇත්තටම ගොඩක් තියෙනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් නීරෝ කියවම දැන් නීරෝ අර බර්නින් රෝම් කියන එකනේ රයිට් කරන සොෆ්ට්වෙයා එක. ඒක නැතුව ඒකේ දැන් නීරෝ දැන් ඇප්ලිකේෂන් සූට් එකක් නෙන්නේ. ඔඩියෝ එන්කෝඩර්ස්, කවර් ඩිසයිනර්ස් හැම ගොඩක් තියෙනවා.
වීඩියෝ ප්‍රොඩක්ෂන් ඔහම එනවා ගොඩක්.
ඒකට නම් 100ට 100ක්ම ඒ කියන්නේ එක සූට් එකක නැති වෙයි ඒ විදිහටම. හැබැයි මේ හැම එකක්ම කරගන්න ඕල්ටර්නටිව් සොෆ්ට්වෙයා තියෙනවා. අපි මේ පෝස්ට් එක දානකොට දාමු
ලින්ක් එක. සාමාන්‍ය කිව්වොත් එහම IMG burn කියලා එකක් තියෙනවා. ඒක ටිකක් ඉමේජ් burn කරන්න Blu-ray DVD ඕන එකක් HD DVD එකෙන් පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය ටිකක් පොපියුලර් ටිකක් ඕපන් සෝස් එකක් තියෙනවා CD Burner XP කියලා එකක් තියෙනවා. ඒකත් ගොඩක් හොඳ එකක්. ඒකේ CD දාන්න, DVD write කරන්න, Blu-ray HD ඕන එකක් හදලා දාන්න පුළුවන්. Infan Recorder කියලා එකක් තියෙනවා. Linux වලට නම් තියෙනවා K3B කියලා එකේ මම හිතන්නේ default menu එක. ඒ වගේ ඉතින් ටිකක් තියෙනවා. අපි ඒවට links ටිකක් දාමුනේ.
මම දැක්ක alternative2.com කියලා site එකක් තියෙනවා.
.net ද කොහෙද
නේ? .com.
ඇත්තනම් මේ ටෙක් කතායකේ කියපු එකක් නේ හර්ෂාගින ඉඳලා කියන්නේ ඉතින්. alternative2.net මාත් දැන් එකෙන් බලලා තමයි උත්තර ටික
ගන්නේ මට වෙන්නේ නැහැ ඒක
නෑ සයිට් එක ගොඩක් ප්‍රයෝජනවත් නේ බුද්ධි ඕල්ටර්නටිව් ඒක තමයි සොෆ්ට්වෙයාර් එකක් ගන්න ඒකට ගොඩක් ඔව් ඒ කියන්නේ මේක ප්ලැට්ෆෝම් උනත් ගොඩක් දිනන ලිනක්ස් තියෙනවා වින්ඩෝස් තියෙනවා මැක්
තියෙනවා මේ කොමර්ෂල් එකක් තියෙනවා නම් ඒකට මේ ෆ්‍රී එකක් හොයාගන්න උනත්
පුළුවන් නේ ඔව් ටක් ගාලා ලේසි
ඔව් ඒක මේ ඔය මේ කමියුනිටි එකෙන්ම හැදිච්ච එකක් නේ. ඒකට දාන්නේ අපිට උනත් මම හිතන්නේ දාන්න පුළුවන්.
සජෙස්ට් කරන්න පුළුවන්.
ඔව් රෙජිස්ටර් වෙලා එකක් හදලා දාන්න පුළුවන් ඒක නැත්තම්.
ඔව්. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් ඒකේ අහලා තියෙන්නේ මේ hard disk එකක් කොච්චර පැය ගාණක් hard disk එකක් වැඩ කරනවද කියලා. ඊළඟට අහලා තියෙනවා මේ අර smart කියලා තියෙන්නේ මේ hard disk monitor කරන්න.
ඔව්.
ඒක පැය 4800යි
ස්ටාර්ට්අප් කවුන්ට් 2000ක් කියලා දෙනවනේ.
ඔව්. ඒ කියන්නේ ඒ ස්මාර්ට් වලින් රීඩ් කරලා ගත්තට පස්සේ ස්ටේටස් එක ඒ විදිහට ආවලු. කොච්චර වැඩ කරන්න බලන්නද කියලා අහලා තින්නේ hard disk එක.
Hard disk එක ඉතින් වැඩ කරන කාලේ නම් කියන්න අමාරුයි. සමහරවිට ජීවිත කාලෙම වැඩ කරන්න පුළුවන්. සමහරවිට දවස් බහුලට කැඩෙන්නත් පුළුවන්. ඒක නිසා
ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික මේ ඩිවයිස් වල එහෙම තමයි නේ.
ඔව් පාවිච්චි කරනවා තමයි.
ඔව් ඒක හරියටම කියන්න බෑ මේ.
ඔව්.
ඒ කියන්නේ මැනුෆැක්චරින් වෝල්ට් තියන්නත් පුළුවා. ඒ වගේ
දේවල් බලපානවා.
සමහර hard disk දැකලා තිනා බුද්ධික වැඩ කරනකම් වැඩ ගන්නවා. ඔෆ් කරාට පස්සේ ආයි ජීවිතේට ඔන්නේ නේ. මම දැකලා
තිනා. ඔව්. ඔව් ගොඩක් ඒවා තියෙනුනේ අර පහුගිය දවස්වල මේ කරන්ට් එක ගියානේ. කලින්ක ඒක සර්වර්ස් එකේම ගොඩක් තැන් වල ඔෆ් වෙලා ගියානේ. ඒක බූට් වෙච්ච නැති සර්වර්ස් තිබුණ ගොඩක්ම නේ. ඔෆ් වෙලා ගිය සර්වර්.
මටත් ඒ වගේ තුන හතරක් ගන්න.
මටත් එහෙම ඒ වගේ හම්බුණා. ඒ වගේ hard disk තමයි. ගොඩක් ඒවාදී hard disk එක ඩිටෙක්ට් කරන්න
ඉන්නවා. ඕෆ් කරන්නෙම නැතුව දුවනෙම බුද්ධික වෙන්නේ bearing වැඩ කළා bearing ගෙවිලා අන්තිමටම තියෙන්නේ. අර ඔෆ් වෙච්ච ගමන් එන්නේ ඊළඟට bearing freeze වෙනවා. ආයෙ spin වෙන්නේ නැහැ hard එක. ඒ එච්චරම තමයි. backup dibbe natta ithin .com
යකලු මේ ජානකගේ ප්‍රශ්නෙට යන් යකිනෝ මේ computers 800ක් විතර තියෙන network එකක් තියනවලු මේ ඊළඟට යා කියලා දින මේ Sonic Wall 4500 එහෙම කියලා මේ ඒක ෆයර්වෝල් එකක් වෙන්නේ නේද?
ඔව් Sonic Wall කියන්නේ මේ ෆයර්වෝල් එක.
ඔව් ඒ පාවිච්චි කරන ඇන්ටිවයිරස් එක Symantec Endpoint Protection 11.0 වම version එක කියලා තිනා. ඒ ටික ඉන්ස්ටෝල් කරලා තිනාලු. ටික දවසක ඉඳලා network එක slow වෙලාලු. මේ ඒකට හේතුව මොකද්ද කියලා අහලා දිනවා. ලෝඩ් එක වැඩි වීමක් වෙන්න පුළුවන්ද කියලා හේතුව.
මට තියෙන ගැටලුව තමයි බුද්ධික දැන් මේ network එක slow වෙනවා කියලා කියන්නේ internet ද නැත්නම් network එක ඇතුලේ slow ද කියලා.
ඒ හරියට local area network speed test කරන්න පුළුවන් tools එනවා. ඒ කියන්නේ මං හිතන්නේ
ඔව් LAN එකේ නම් speed test කරන්න ලේසිම වැඩේ තමයි ওই tools ඇත්තම අවශ්‍ය නැහැ. එයාගේ එකක් තමයි බලන්න ඕනේ මේ එයා switches කොහොමද දාලා තියෙන්නේ. ගොඩක් ටැංගල බුද්ධික මම ගිහම දැකපු ලොකුම වරද තමයි මේ switch to switch හැමදැනම කනෙක් කළා දිනා මිසක් ඒක අර හරි මේ flow එකක් ඇතුව කනෙක් කළා නැහැ.
ඔව් ඒක මේ සමහර වෙලාවෙ අර gigabit ඒවා තියෙනවා ඒ වගේ 100 mbps ඒවා තියෙන switch ඒ ඔක්කොම එක network එකේ තියෙනවා තියෙනවනේ ඒ වගේ.
සාමාන්‍යයෙන් දැන් උදාහරණයක් ගත්තොත් switch වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ එක switch එක තියෙන බුද්ධික මේ අපි දැන් හැමෝම දන්න දෙයක් තමයි මේ IP address තිබ්බට මේ IP address එකට machine එක අඳුරගන්නේ මේ MAC address එකෙන් කියලා. මේ MAC එක ඇත්තනම මේ switch එකේ memory එකේ තියන් ඉන්නවා. කොයි port එකේද මේ MAC address එක තියෙන්නේ කියලා. ඒනට මේ switches පොඩක් අඩු ගණන් වල ලාභ switch ගත්තාම වෙන එකක් තමයි මේ memory එක පොඩක් අඩුයි. ඉතින් එතකොට වෙන්නේ දැන් කම්පියුටර් 700ක් වගේ තියෙන එක මැද තියෙන ස්විච් එකක් පොඩි ස්විච් එකක් නම් තියෙන්නේ මේ ස්විච් එකේ අර කම්පියුටර් 700ම තියන් ඉන්න බෑනේ. ඉතින් මෙයාට වෙන්නේ අර කවුරු හරි පැකට් එකක් අහම ආයෙම රීබ්‍රෝඩ්කාස්ට් කරලා බලනවා මේ කොයි පැත්තෙන්ද රෙස්පොන්ස් එන්නේ කියලා. ඉතින් මේ වෙනකොට ටික පැක ස්ලෝ වෙනවා ගොඩක් වෙලාවට පැකට් යන ඒවා. ඉතින් ටෙස්ට් කරන්න තියෙන හොඳම වැඩේ තමයි network එක 100 mbps නම් switch to switch connect කරන නම් හැමතිස්සෙම කියන්නේ switch to switch connect කරන gigabit වලින් කරන්න කියලා. ඒ කියන්නේ gigabit කියන්නේ fiber පාවිච්චි කරන්න ඕනේ නැහැ cat6 කරලා cat6 වලින් switch to switch connect කරන්න පුළුවන්. අනික පොඩ්ඩක් බලන්න දැන් switch එකෙන් switch එක දැන් අපි දැන් switch 3ක් තියෙනවා නම් මේ 3 කරනවා නම් මගේ නම් හොඳම විදිය කියලා හිතන්නේ එක main switch එකට අර switch දෙක gigabit වලින් connect කරන එක. නැත්තම් අර අනේ ස්විච් එක අනිත් එකට ගහලා අනිත් එක අනිත් එකට ගහම වෙන්නේ පොඩ්ඩක් අප්සෙට් වෙන එක. ඉතින් ඒක චෙක් කරන්න එයා ලේසිම කිව්වේ ඔයාගේ ෆාම කොන් දෙක. يعني ස්විච් වල දුරම කොන් දෙකේ තියෙන මැෂින් එකකට ගිගාබයිට් එක විතර ෆයිල් එකක් දාලා අනිත් පැත්තේ මැෂින් එකේ නම් කොපි කරන්න. මේක Vista සහ Windows 7 වගේ නම් ඔයාලට කොපි වෙන ස්පීඩ් එක
පෙන්වනවා. මෙගාබිට්ස් කියන්නේ
10 Mbps අගේ 10 to 9 වගේ කොපි වෙනවා කියන්නේ ඔයාගේ ගොඩක් වෙලා network එක 180ක් 90ක් ස්පීඩ් එකකට කොපි වෙනවා. ඒකෙන් තමයි මම දැන් ලේසිම ටෙස්ට් කරන්න. නැත්නම් ඉතින් ලේටන්සි ටෙස්ට් එකක් කරන්න බුල. ඇට පින් කරලා බලන්න බුල. සාමාන්‍යයෙන් 1 මිලිසෙකන්ඩ් වලින් network LAN එකක් නම් කොහේ වුණත් පින් වෙන්න ඕනේ. ළඟට ට්‍රැෆික් ඇනලයිස් කරන්නත් පුළුවන්. එයාගේ ස්විච් සපෝට් කරන SNMP කියන එක. SNMP ප්‍රෝටෝකෝල් සපෝට් කරනවා නම් ට්‍රැෆික් ඇනලයිස් කරලා බලන්න බුල. ස්විච් වල port වලින් කොච්චර ට්‍රැෆික් යනවද? මැනේජබල් ස්විච් නම් මම ගොඩක් බලන්නත් පුළුවන් කොහමද port වල තියෙන ට්‍රැෆික් එක කොච්චරක් යනවද? ඒ වගේ බලන්න පුළුවන්. ලේසිම කරන්න පහසුම විදිය තමයි අර වගේ ෆයිල් දෙකක් දෙපැත්තේ දාලා කොපි කරලා බලන එක.
මෙයාගේ මේ කියන ටික දවසක ඉඳන් කියලා කියන්නේ. සමහරවිට මේ ළඟදී ඇති වෙච්ච ප්‍රශ්නයද දන්නේ නැහැ. එහෙනම් වෛරස් වෙන්න පුළුවන්.
සමහරවිට එයාගේ මැද තියෙන ස්විච් එක එක port එකක් නරක් කළා වෙන්න බලන ස්විච් දෙක අතර කමියුනිකේට් වෙන. සමහරවිට ස්විච් එක නරක් වුණාට හර්ෂ වෙන එකක් තමයි මේ කමියුනිකේට් වෙනවා. සමහරවිට slow. සමහරවිට මේ අර full duplex වැඩ කරන්නේ නැතු වෙනවා. එතකොට full duplex නැති වෙනවා. ඔව් එතකොට simplex වැඩ කරන්නේ. ඒක සමහර අය වෙන එකක් දැම්මේ 100 mbps port එකක් නැගි සමහරවිට මේ 10 mbps වලට මාරු වෙනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒ වෙලාවට ඉතින් අර වගේ ෆයිල් කොපි කරලා තමයි identify කරන්නේ.
කොහෙද කියලා හරියටම හොයාගන්න.
එක switch ඉස්සලම එක switch එකක් ඇතුලේ තියෙන machine දෙක කොපි කරලා බලන්න. ඊළඟ switch එක ඇතුලේ තියෙන machine දෙක කොපි කරලා බලන්න. ඊළඟ switch ඇතුලේ තියෙන machine දෙක කොපි කරලා බලන්න. ඒක තමයි මන්නම් දැකෝ විදියට හොඳම ක්‍රමය.
ඔව්. ඊළඟ ප්‍රශ්නට යන්නේ අපි.
ඔව්.
චරිත්.
ඊළඟ ප්‍රශ්නේ චරිත් අහලා දින එකනේ.
ඔව්.
යාලා දින්නේ වෙබ් පේජ් එකක් ඩවුන්ලෝඩ් කරන්න Java ඇප්ලිකේෂන් එකක් හදාගන්නේ කොහොමද කියලා. වෙබ් පේජ් එකක් කියන්නේ ඒකේ තියෙන ඉමේජස් එක ඔක්කොම කම්ප්ලීට් වෙබ් පේජ්
ඩවුන්ලෝඩ් එකක් නේ.
ඔව්. එතන ඒ කියන්නේ සයිට් එකේ උනේ පේජ් එකක් කියලා කියලා දින්න. ඇත්තටම ඉතින් බ්‍රවුසර් එකක වෙන්නෙත් මේ දේනේ. දැන් අපි පේජ් එකකට මේ URL එක ටයිප් කරාට පස්සේ පේජ් එකේ මුලින්ම වෙන්නේ HTML ටික එනවා මේ බ්‍රවුසර් එකට. ඊට පස්සේ බ්‍රවුසර් එකෙන් කරන්නේ HTML වල තියෙන විදිහට රෙන්ඩරින් එන්ජින් එක උපයෝගී කරගෙන මේ ඒක අර බ්‍රවුසර් එකේ තියෙන canvas එකේ අඳිනවා මේ ඒ component ටික හරියට. ඇඳලා ඊට පස්සේ අපි හිතමු ඉමේජස් එහෙම දාලා තියෙනවා කියලා එක්ස්ටර්නල් ෆයිල් ජාවාස්ක්‍රිප්ට් එහෙම ලින්ක් කරලා තියෙනවා නා. ඒ හැම දෙයක්ම ආපහු වෙන වෙනම HTTP request දාලා download කරන browser එකට.
ඔව්.
දැන් Java application එකක් නේ Java වලින් නෙමෙයි ඕනීම දෙයකින් application එකකින් කරනවා නම් ඔය දේ ඔය වැඩේම කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට මුලින්ම හිට් එකක් දාලා HTML ටික download කරගන්න වෙනවා. ඊට පස්සේ අපිට ඒකට ඕනි වෙනවා HTML password එකක්. ඒකෙන් තමයි ඉමේජස් තියෙනවා අඳුරගන්න. නැත්නම් අපිට පාසර් එකක් ලියා ගන්න වෙනවා ඉමේජස් ටැග් අඳුරගෙන. ඒ වගේ JavaScript තියෙනවා අඳුරගෙන URL link කරලා තියෙනවා අඳුරගන්න. අඳුරගෙන ඒ URL වලින් අදාළ resources ටික download කරගන්න
ඕනේ. වෙන වෙනම download කරන්න ඕනේ.
ඔව්. download කළා දැන් සාමාන්‍යයෙන් browser එක ඔය save කරනකොට අපි හිතමු දැන් මේ දාලා තින්නේ අර absolute path එක දාලා තිනවා කියලා image එකට. ඒ කියන්නේ වෙන සයිට් එකක තියෙන ඉමේජ් එකකට HTTP කියලා URL එක දාලා තිනවා. ඒ වගේ වෙලාවක් තියෙනවා නම් බ්‍රවුසර්ස් හරි වෙන software වලින් කරන එකක් තමයි අර ඉමේජ් එක ෆයිල් එක තියෙන තැන් වලටම කොපි කරලා එතනට අර relative path එක දානවා. ඒ කියන්නේ මුළු URL එකම නැතුව නම විතරක් දානවා. ඒත් load වෙනවා. ඒක දැන ෆයිල් දෙක තියෙන හින්දා.
තියෙන. එකම directory එකේ තියෙන නිසා.
ඉතින් ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. අර ඒකේ මූලික අදහස තමයි මේ එම external resource එකකටම ආපහු HTTP request එක ගානේ generate කරලා ඒ file ටික download කරගන්න ඕනේ. HTML password එකක්
එක්ක තියෙන එක. HTML password කියන පොඩ්ඩක් හෙව්වනම් හරිනේ. ඔව්.
පාවිච්චි කරන්න ඕනේ නැත්නම් images විතර නම් මෙතන අවශ්‍යතාවය image තියෙන tag ටික අල්ලගන්න මේ string search එකක් කරලත් පුළුවන් නේ තිල්ල. ලේසියෙන්ම HTML ඇතුළේ image තියෙන ඒවා ටික අඳුරගන්න.
ඔව්.
මේ ඒ වගේම මේ XHTML file එකක් නම් අපි download කරන්න යන්නේ XML password එකකින් පුළුවන්. පාස් කරගන්න.
ඔව්.
එහෙම නැතුව HTML page එකක් ගන්න තමයි HTML password එකක් ඕන වෙන්නේ.
ඔව්.
ඔව්. ඊළඟ ප්‍රශ්නෙට යමුනේ.
SLT IPTV වැඩ කරන්නේ කොහොමද කියලා හල් දෙනවා රුවන්.
SLT IPTV කියන්නේ එතන video streaming system එක. Streaming කියලා කියන්නේ අපි internet streaming කියලා කියන්නේ මේ විදිහටම තමයි. වෙනසකට තියෙන්නේ ඒගොල්ලෝ අපි computer player එකක් පාවිච්චි කරනකොට hardware box එකක් අරගෙන hardware box එකෙන් තමයි මේගොල්ලෝ play කරන්නේ. ඕක තමයි සරලම ක්‍රමයනේ. දැන් ටෙක් කතා තියෙන ටෙක් කතා ඉන්ටර්නෙට් රේඩියෝ එකක්. ඕගොල්ලෝ කම්පියුටරේ පාවිච්චි කරලා අහනවා වගේ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ hardware box එකක් දීලා තියෙන අර ඉන්ටර්නෙට් IP. ඒ කියන්නේ අතරම IP හරහාම තමයි ඉන්නේ. ඒගොල්ලෝ සර්වරේට කනෙක් කරලා එනවා. වෙනසකට තියෙන්නේ මේක ඒගොල්ලෝ අර authentication ක්‍රමයක් පාවිච්චි කරනවා. මේ කෙනාට මේක බලන්න පුළුවන්ද බැරිද කියලා hardware box එකේ ID එකට.
ඊළඟ ප්‍රශ්නෙට
ගියොත් ඒක මේ මහේෂ් අහලා තින්නේ. යහනවා Windows 7 original version එකේ මේ අර කට්ටියටම download කරගන්න නොමිලේ දීපු beta version එකේ තියෙන වෙනස මොකද්ද කියලා. ඒ වෙනසක් තියෙනවා නම් beta එක update කරාට පස්සේ මේ අලුත් එකට දැන් release කරපු version එකට මේ ඒක නැති වෙලා යනවාද කියලා අහලා තිනවා.
ආ ඒක අංක එක ප්‍රශ්නේ තමයි release එක RTM එකේ ඉඳන් update කරන්න බෑ. 7100 එක 7600 එකට අප්ඩේට් කරන්න බෑ. ඒ ඩිෆෝල්ට් වෙන CD එකේ අප්ඩේට් එකක් ගත්තට ඒගොල්ලෝ කියන්නේ ඒක කරන්න එපා, ක්ලීන් ඉන්ස්ටෝල් කරන්න කියලා. නමුත් අර අපිට මතක ඇති බීටා එකේ ඉඳන් අපි RC එකට අප්ඩේට් කරන්න අර ෆයිල් එක එඩිට් කළා කරානේ. ඒ වයිදියටම ඒ ෆයිල් එක එඩිට් කළා අපිට අප්ඩේට් එක ඕනනම් දාගන්න පුළුවන්. මේ දෙක අතර වෙනස කියලා කියන්නේ ඇත්තටම RC එකේ තිබ්බ බග්ස් ටික හදලා තමයි අනිත් රිලීස් එක කරේ.
ෆන්ක්ෂනලිටි වෙනසක්
නැහැ.
මොකද අල්ටිමේට් වර්ෂන් එක
දුන්නේ. ඔව් RC එක පාවිච්චි කරන කෙනෙක් Windows අප්ඩේට් කරනවා නම් මේ රිලීස් කරපු ෆයිනල් රිලීස් එකේ තියෙන ගානටම අනිත් එකක් එනවා. වෙනසක් නැහැ. මොකද RC කියලා කියන්නේ ඇත්තටම මේ අල්ටිමේට් වර්ෂන් එක. කිසිම ෆීචර් එකක් ඩිසේබල් කරලාකත් කිසිම ගැටලුවක් නැහැ. ලයිව් අප්ඩේට් කරලා තියෙන ගන්න 100% සමානයි. වෙනසකට තියෙන බිල්ඩ් වර්ෂන්ස් දෙක වෙනස්.
ඊළඟ ප්‍රශ්නේ
SMS වලින් අමිල් තමයි අහලා දෙන්නේ. යානෝ මේ blogger.com එකේ තියෙන blog එකක තියෙන මේ layout එක template එක කොහොමද මේ blogger වලින් දෙන්නේ නැති එක, ඒ කියන්නේ ඒක දෙන template ටිකක් තියෙනවා. ඒව නැතුව වෙනත් එකක් දාගන්නේ කොහොමද කියලා අහලා.
ඉරෙන්න පුළුවන් උත්තරේ.
මේ වාර කරන් තියෙන්නේ දැන් blogger එකේ දැන්ට තියෙන template එක select කරලා ඊට පස්සේ ඒකේ අන්නෝනේ layout වල edit html කියන එකට. එතකොට වට පේනවා layout එකේ තියෙන html code එක. ඊටවසේ ඔයාලට කරන්න තියෙන අනිත් කොහේ හරි වෙබ්සයිට් එකකින් මේ ඔයාලට ගන්න තියෙන තීම් එක අරගෙන ඒ HTML දැන් තියෙන වෙනුවට අර අලුතෙන් ගන්න ටික රීප්ලේස් කරන්න හරි.
ඔව් නැත්තම් මේ බ්ලොග වල තීම් එකෙන් XML ෆෝමැට් එකකින්
XML ෆයිල් එක කෙලින්ම අප්ලෝඩ් කරන්න
පුළුවන්. ඒ පරිස්සමෙන් කරන්න ඕනේ
මේ වෙලේ. ඔව් දැනට තියෙන එක ඕනනම් බෑකප් කරගෙන වගේ කරන්න පුළුවන්. නැත්තම් ඉතින් කොහොමත් ආපහුර HTML ඒගොල්ලන්ගේ දෙන ටෙම්ප්ලේට් වලට ගිහිල්ලා සිලෙක්ට් කරලා ආපහු පරණ එකක් දාගන්න පුළුවන්.
ඊළඟට දුසාර අහලා තින්නේ මේ යහන මොනවද මේ හීට් සිංක් කම්පවුන්ඩ් වලට මොනවහරි මේ බ්‍රෑන්ඩ් එකක් තියනවද කියලා දන්න මේ නමක් තියනවද කියලා නැත්නම් යුනිටි එකේ ගන්න තියනවද කියලා ඒක යුනිටි ප්ලස් එකේ
ටෙක්කටාගෙන කතා කරා සිග්නල් පාවිච්චි කරන්න බලන් කියලා ඔක එන්නේ
ඔව් අපි ගෲප් එකේ එහෙම මේ ත්‍රෙඩ් එකක් ගියා නේද
සිග්නල් ලං ගන්න එපා වීඩියෝ ටිකේ මේ එහෙම බ්‍රෑන්ඩ් එකක් නැහැ හීට් සිංක් කම්පවුන්ඩ් කියලා ගත්තනම් ඔය මේ යුනිටි එකේ තියන ඕන තරම් ගන්න පුළුවන් හැබැයි යුනිටි එකට අර ලාබෙට පිටකොටුවෙන් ගන්න බලන් ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එක පැත්තේ ගියා නම්
ඔව්
ඊළඟට
SMS ප්‍රශ්න
ඔව් විදියට අහලා තින්නේ මේ එයාගේ මේ RAM එක 1GB තියනවලු ඒ වුණාට මේ 700 MB විතර Windows 7 idle විදියට තිනකොට කිසිම දෙයක් use කරන්න නැතුව තිනකොට පාවිච්චි කරනවලු ඒක මේ RC activated version එකල්ලු crack එකක් නෙමෙයි කියලා තිනවා.
ආ 700 කියන්නේ ඉතින් normal.
ඔව්. මෙහෙමයි.
ඒක RAM කොච්චරක් තියනවද?
1GB කියලා තිනවා.
ඔව් මෙහෙමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට OS එක intelligent නිසා නිකන් RAM එකකින් ඉතුරු කරලා තියන්නේ නැහැ. ඕන ටික cache කරලා පාවිච්චි කරනවා. ආ RAM එක මදි වෙනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ 1GB වලට වැඩියෙන් use වෙනවා නම් තමයි OS එක අවුල් කියලා කියන්නේ.
ඔව් ඒකයි දැන් මේ තව application එක වැඩ කරනකොට ඉතින් ඒත් බලන්න. එතකොටත් කොහොමද කියලා.
එතකොට utilize කරගන්න
900 වා කියනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නයක් නැහැ. කොහොමද Windows 7 නම් ඉතින් 1GB පොඩ්ඩක් මදි වගේනේ.
මම නම් කියන්නේ 7 දානවා 2GB තමයි RAM එක.
ඒ කියන්නේ ඇඟට නොදෙනි පාවිච්චි කරා.
OS එකයි මොන වුණත් Ubuntu මොනවා පාවිච්චි කරත් දැන් software එක browser එකේ නැත්තම් අලුත් මේ වැඩ කරන්න ගියාම 2GB තියෙන එක හොඳයි නේද කොට.
අනිවාර්යයෙන්.
ඔව් 2GB කියන්නේ ඇත්තට ගානකුත් නෙමෙයි දැන් නම් ගානක් ඉස්සෙල්ලා ගානක් නෙමෙයි.
දැන් අය මොම 2GB පාවිච්චි
කරා. ඔව් 2GB තමයි කොහොම පාවිච්චි කරන්නේ.
පුළුවන් නම් 4GB කරගන්න.
හැබැයි උනාට ඉතින් අපි මෙහෙම කියනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි මේ රුපියල් 3000 ලොකු ගාණක් නෙමෙයි කියලා උනාට. අම්මලෙන් තාත්තලෙන් සල්ලි ඉල්ලන රුපියල් 3000.
හරි අමාරුයි ඒක
කරගන්න. අපි ඉතින් ඒ කාලේ
අඩනේ
අපිටත් ඉතින් මන් නම් හරිෂ දන්නේ නැහැ කවරයක් අන්තිමම අය මට මතක නැහැ කොයි කාලේද කියලා මං 64 RAM එකක් ගත්තේ 14000 SD. එකපාරක් එක ගන්න ඉතින් සල්ලි ගත්තට ඉතින් අර කියලා නිව කරන්න බෑ ඉතින්. මිනිස්සුව පිස්සුද කියලා 64 ගන්න.
එච්චර ලොකු එකක් ගන්න නේ.
ඔව්. කොච්චර ලොකුද 64?
ඊළඟටත් අමිල් තමයි ප්‍රශ්න අහලා දෙන්නේ. මේ ටීවී එකක් ගැන තමයි ප්‍රශ්නේ. එයාගේ මේ ටීවී එකේ ළඟකදී ඉඳන් මේ channel මොකුත්ම පේන්නේ නැහැලු. හැබැයි ජාතික රූප වාහිනිය විතරක් sound ඇහෙනවලු. මුළු තිරේම රතු පාට වෙලාලු. මේ ප්‍රශ්නේ මොකද්ද කියලා නොයහන මේ tuner IC එකේද කියලා.
අන මේක ඇත්තටම වෙන්නේ බුද්ධික 80ක් වෙලාට අර ගන්ස් තුන දිනවනේ කැතෝඩ් මේ ටියුබ් එකේ ඔය ගන්ස් තුන ඩ්‍රයිව් කරන්න පවර් ට්‍රාන්සිස්ටර්ස් තුනක් තියෙනවා ඔය පවර් ට්‍රාන්සිස්ටර්ස් තුනෙන් එකක් ඕපන් වෙලා ඒ කියන්නේ රෙඩ් බීම් එක යන පවර් ට්‍රාන්සිස්ටර් එක ඕපන් වුණා මුළු ස්ක්‍රීන් එකම රෙඩ් වෙනවා ඒක තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට එන්නේ නැත්නම් ඒතර රෙසිස්ටර්ස් වගේක් තියෙනවා බුද්ධික ඒ කියන්නේ මේ neck එකට වදින්න neck එකට කියලා වදින්න පොඩි බෝඩ් එකක් වදිනවනේ අර මේ ටියුබ් එක
පිටිපස්සේ
ඒක තමයි ගොඩක් වෙලාට මේ පවර් ට්‍රාන්සිස්ටර්ස් තුන තියෙන්නේ මේ බීම් තුනට මේ පවර් ට්‍රාන්සිස්ටර් එකක් ඕපන් වෙනවා දැන් good 90ක් වෙලාට මේ වැඩේ වෙන්නේ
එක පාටකින් එන්නේ
ඕ ඒ කියන්නේ ඇත්තට මේ රෙඩ් බීම් එක කෙලින්ම ඔන් නැලා චෙක් කරන්න ලේසිම එකක් තමයි රෙඩ් එක එතන ලියලා තියෙන RGB කියලා ලියලා තියෙනවද නේද රෙඩ් ට්‍රාන්ස්ෆර් එක ගැලෙවුවා නම් එයාට බලා ගන්න පුළුවන් මේ අනිත් පාටවල ටික හොඳට පේනවා රෙඩ් එකේ නම් ප්‍රශ්නේ තියෙන්නේ ඒක ගලවලත් මේ ප්‍රශ්නේ තියනවා කියන්නේ මේ ඊට පස්සේ මේ ප්‍රශ්නයක් තියෙන්නේ මොකද ඒකට කියන්නේ මේ කලයිස් එක දෙනවා කලයිස් එක කියලා කියන්නේ ඕක ඒක එයාට සර්කිට් පාත් එක බලන් ගියා නම් ඊළඟට කනෙක්ට් වෙන IC එක තමයි කලර් සෙපරේෂන් IC එක. එහෙම වුණොත් එහෙම පිච්චිලා තියෙන්නේ ඒ IC එක තමයි. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. නේද බුද්ධික?
ඔව් මේ අපි මේ ලැප්ටොප් එක උත් ඔෆ් වුණා වගේ නේ.
ඔව්. වයර් එක ගලවන්න යන්න එපා කියලා මං කියන්නේ මොකද මේ මික්සර් එක ගලවනොත් එහෙම ඔක්කොම ඉවරයි.
ඔව්. ඔහොම යන ඩක් ගාලා.
ඊළඟ ප්‍රශ්නෙට ගියොත් ඔව් රන් ගහලා තින්නේ. එයාලා දිනවා මේ යයි Windows 7 RC built 7100 දැම්මලු. ඊට පස්සේ ZTX DSL 852 ගේ ADSL modem එක මේ වැඩ කරන්නේ නැහැලු. Vista 32 bit drivers දැම්මලු. මේ ඒක අරගෙන ඒත් මේ link එක අර activate වෙන bulb එක පත් වෙනවලු. හැබැයි username password ගාලා okay කරුවාම verify username and password කියලා විනාඩියක් විතර තියලා error 628 කියලා error එකක් එනවලු. එයාගේ username password ගැටලුවක් නැහැ කියලා දිනවා Vista XP එක හොඳට වැඩලු. මේ ඒත් මේ Windows 7 එක තමයි මේ ගැටලුව ඇවිල්ලා තින්නේ. SLT එකට කතා කරාම drivers නැහැ කියලා කිව්වලු.
මේ ප්‍රශ්නේ තමයි ටෙක් කතාවලට වැඩිම එන මොඩර්න් ප්‍රශ්නේ. ඔය මොඩර්න් මේකුත් මං ඉල්ලගෙන ඕක හැමදාම හදන්න try එකක් දෙනවා. මට වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඕක ගැන නම් ඉතින් දුකයි කියලා කියන්නේ.
අපි top 10 ප්‍රශ්න වලට
දාමු. මේ ප්‍රශ්නේ මම දැන් 10 පාරකට වැඩිය ඇවිල්ලා තියෙනවා.
ඒක කොහොම හරි හදලා දෙන්න. මම දැන් ඉන්ටර්නෙට් එකේ ගොඩක් තියෙන ප්‍රශ්නලුත් අහලා මේ හරියන්නේ නැහැ. ඉතින් පොඩක් උත්සාහ කරන්න බෑ. drive එකක් ඔය පොඩ්ඩක් හදලා දෙන්න තමයි try කරන්නේ.
ඔව්. ඊළඟට රුවන් අහලා තියෙන ප්‍රශ්නේ තමයි මේ Ubuntu සඳහා අවශ්‍ය ෆයිල් සිස්ටම් එක මොකක්ද කියලා.
එහෙම අවශ්‍ය ෆයිල් සිස්ටම් එක කියන්නේ සාමාන්‍ය ඩිෆෝල්ට් ඇඩ කරන්නේ EXT3 කියන ෆයිල් සිස්ටම් එක Linux ෆයිල් සිස්ටම් එක. හැබැයි EXT3 අමතර EXT4 තියෙනවා නැත්නම් RISE-FS කියලා එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඒ වුණාට හොඳයි කියලා කියන්නේ ටිකක් පදන් වෙලා තියෙන එකක් තමයි EXT3. EXT3 තමයි පාවිච්චි කරන්න හොඳ ඉතින්.
ඔව්. මේ රුවන් ප්‍රශ්න පහක් විතර අහලා දෙන්න එක දිගට. ඔව්. මේ එකක් දැන් ඊළඟ එක තමයි ඊළඟ යම් පරිගණකයකට මේ මුලින්ම Ubuntu install කරාට පස්සේ XP install කරන්න
පුළුවන්ද
කියලා.
XP install කරන්න පුළුවන්. XP install කරලා ඒ කියන්නේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. ලැප් එකේ ඒ කියන්නේ partition එක ඉතුරු කරලා තිබ්බොත් නම් install කරන්න බලන්න. නැත්නම් ඉතින් Ubuntu මකල් තමයි install කරන්නේ.
ඒ කියන්නේ Ubuntu install කරපු විදිහ අනුව තමයි ඒක බලපන්.
දැන් මේ හැබැයි ප්‍රශ්නේ
තියෙන්නේ ප්‍රශ්නෙටම උත්තර දුන්නොත් නම් ඉතින් Ubuntu දැම්මට XP දාන්න පුළුවන්. එකක් තමයි overwrite කරලා දාන එක.
ඔව්.
මේ නැත්තම් dual boot එක දාන්න ඕන නම් ඉතුරු කරලා තියන්න නොයිඩ.
එයා මං අහන්නේ එයා
හැබැයි කොයි විදියට කරත් boot කරනකොට එක පාට ඇවිල්ලා XP නවති grab කියලා.
ඔව්.
නෑ එයා හරි මෙතන ඊට පස්සේ දාන එකනේ.
ඔව් ඒ කියන්නේ පස්සේ දැම්මත් එහෙම වෙන්නේ කොයි විදියට කරා grab කියලා ඇවිල්ලා නවතිනවා. ඒකට කරන්න ඕනේ දැන් එතකොට න Ubuntu කොට දාගන්න නම් Ubuntu CD එක live එක boot කරලා grab එක ආයෙ reinstall කරන්න ඕනේ. Ubuntu අයින් කළා නම් එයා XP දාන්නේ XP CD එක දාලා recovery console එකට ගිහිල්ලා recovery console එකේ නම් fix MBR කියලා ගහන්න ඕනේ එක සැරයක්. ඊට පස්සේ master boot record එක එයා හදනවා. ඊට පස්සේ fix boot කියලා ගහන්න ඕනේ දෙවෙනි command එක. එතකොට boot එක එයා හදලා ගන්නවා.
ඔව්. එයාගේ ඊළඟ ප්‍රශ්න තමයි Ubuntu uninstall කරන්න මේ format කරන්න මොනවද කියලා. Hard disk එක
uninstall ගන්න. කියලා
uninstall කියලා එකක් නෑ එතන format කරලා අයින් කරලා format කරලා දාන්න තමයි
තියෙන්නේ. ඔව් මේ Ubuntu boot වෙන එක නවත්තන්න පුළුවන්. හැබැයි ඒ ඉඩ ගන්න ඕන නම් ඒකට වෙන් කරලා format කරලා ගන්න ඕන. ඊට පස්සේ Google Wave ගැන පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඒක නම් අපි ඇත්තටම කතා කරලා තියෙනනේ Wave ගැන ගොඩක්
කලින්
ඒකට link එකක් දාන්න පුළුවන් අපි.
Wave වෙලා surf out කරලා ඉන්න Wave වල.
ඔව්. ඊළඟට Windows XP වල තියෙන remote desktop කියන ඒ feature එක මොකක්ද කියලා අහලා තිනේ. ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා.
Remote desktop කියලා කියන්නේ එකම network එකේ තියෙන machine එකක් කියලා උදාහරණයක් ගමුකෝ. උදාහරණයක් තියෙනවා නම් මා බුද්ධිගේ හැබැයි තියෙන මගේ laptop එක මෙතන ඉන්නවනම් බුද්ධිගේ computer desktop එක මගේ එකට ගන්න ඕන නම් remote desktop එකෙන් log වෙන්න පුළුවන්. එයාගේ IP එක ගාලා ඒ පැත්තේ enable කරලා ඒ user ට allow කරලා තියෙනවා.
ඒ කියන්නේ දුර තියෙන machine එකකට, ඒ කියන්නේ දුර තියෙන Windows machine එකකට ඔයාගේ machine එකේ ඉඳන් remotely connect කරනවා.
ඔව්, එතන desktop එකේ ඉන්නේ audio උනත් network එක හරහා මගේ machine එකට ගන්න පුළුවන්.
ඇත්තටම එතනට යන්නේ නැතුව.
ඔව්, එතනට යන්නේ නැතුව. හැබැයි internet එක හරහා ගන්න නම් මේකට port forwarding කරලා ලොකු සෙල්ලම් ටිකක් දාලා තමයි කරන්නේ.
එහෙම නැතුව කරන්න තියෙනවා වෙන softwares.
ඔව්, එහෙම නැත්නම් ඒ remote desktop feature එක ගන්න ඕන නම් team view පාවිච්චි කරන්න පුළුවන්. log me වගේ ගොඩක්
ඇවි ඉන්නේ. remote admin.
ඔව්, VNC ඔය ගොඩක් තියෙනවා.
ගොඩක් තියෙනවා third party. කාලින්ග මේ රිමෝට් ඇඩ්මින් එක දැන් Windows 7 වලත් ෆ්‍රී එනවද?
රිමෝට් ඇඩ්මින් කියලා කිව්ව හර්ෂ.
රිමෝට් ඇඩ්මින් නෙමෙයි රිමෝට් ඩෙස්ක්ටොප්. දිගටම එනවා නේද?
ඔව් ඒක තියෙනවා ඒක. ඒ ඇත්තටම ඔක ෆීචර් එක ඉස්සෙල්ලාම ආවේ ටර්මිනල් සර්වර් කියන concept එකෙන් තමයි. පස්සේ තමයි මේ machine වලට රිමෝට් ඩෙස්ක්ටොප් එන්න
ගත්තේ. හරි. නේද ගයන්ගේ ප්‍රශ්නෙට යමු. එයා අහලා තින්නේ AutoCAD වලට මේ වෙන ඒ වගේ එකක් macOS වලට දෙනවද කියලා.
තියෙනවද මේ බුද්ධික තමයි
මම හිතේ ඔටෝ ගන්න පාවිච්චි කරන්නේ
ඔව් අනිවාර්යයෙන්ම මැක් වලට ඉතින්
alternative to .net එකට ගිහිල්ලා බලවනම් හරි අපි පොඩ්ඩක් බලමු
ඒකම අපි එහාට මේ එයාගේ අනිත් ප්‍රශ්න වලට බලමු උත්තර දෙන්න
බුද්ධික මේ AutoCAD ගැන මතක් කරද්දි මම බැලුවා මේක Ubuntu වලට මේකට හොඳ alternative එකක් තියෙනවද කියලා ගොඩක් වෙලාවට බුද්ධිකයි තියෙන alternatives ඔක්කොම අර free එව නෙමෙයි හුඟක් සල්ලි දීලා ගන්නව තමයි ඔක්කොම වගේ තිබ්බේ CAD වලට
මොකද ඒක
AutoCAD ගන්නටම වගේ ඉන්න ඕල්ටර්නේටිව්.
මොකද AutoCAD කියන පොඩ ප්‍රොෆෙෂනල් ගැට්ටි යූස් කරන එකක් නිසා ගණන් වැඩි ඇති.
ව්‍යාප්ත වෙලා නැති හින්දා
හැමෝම පාවිච්චි කරන්නේ නැහනේ නේ. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද?
AutoCAD වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් යා තමයි Google SketchUp කියන එක ෆ්‍රී දෙන එකක්. ඒක Windows Mac දෙකටම තියෙනවා.
ඒක හැබැයි තියෙන AutoCAD තරම් ෆීචර්ස්
නැහැ. ඊට පස්සේ QCAD කියලා එකක්
වැඩ කරන්න පුළුවන් ඒකේ.
ඔව් QCAD කියලා එකක් තියෙන එකත් Windows Mac Linux තුනටම පුළුවන්.
ඒකත් සල්ලි ගෙවන්න
ඕනේ. ඊට පස්සේ QCAD Community Edition එකක් තියෙනවා. ඒක නම් හැබැයි Linux වලට විතරයි ෆ්‍රී එකක්. ඊට පස්සේ තවත් එකක් තියෙනවා BRL CAD කියලා එකක්. ඒක තුනටම තියෙන. හැබැයි මේ ඔක්කොම ඉතින්
මුදල් ස්කෙච්අප් එක මං හිතන්නේ ෆ්‍රී නේ.
ස්කෙච්අප් එක ෆ්‍රී.
ස්කෙච් නේ Google Sketch.
ඊළඟට මේ ගයන් මහලා තියෙනවා CCNA කලාට මේ network field එකේ job තියෙනවද කියලා.
CCNA කරාම network field එකේ job තියෙන වැඩ පුළුවන්.
ඒක දැන්
හොඳ ප්‍රශ්න. ඒක තියෙන සර්ටිෆිකේට් එක විතරක් තියලා හරියන්නේ නැහැ නේ.
ඊළඟට jump 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 jump.
ඊළඟට රුසිරු අහලා තින්නේ මේ PlayStation 2 වල play කරන games මේ computer වල play කරන හැටි YouTube වල එහෙම දාලා තිනවා දැකලා තිනවා මේගොල්ලෝ. ඒක මේ කරන්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරයක් කරන්න බලන්නද කියලා.
ඒක ඇත්තටම
මේ
ඇත්තටම මේ PlayStation 2 එකේ තරම් මේකට මේ ප්‍රොෆෝමන්ස් ගන්න නම් අමාරුයි ටිකක් emulator එකක් දාලා play කරන්න වෙන්නේ.
ඔව්. අපි ඒක ගැන පොඩ්ඩක්
විස්තර. ඒක ඇත්තටම PlayStation emulators කියලා කියන්නේ.
Emulators තියෙනවා. ඒ කියන්නේ PlayStation එක ඇත්ත PlayStation එකක් වගේ PC එක උඩ software එකක් install කරලා PlayStation CD එක run කරන්න
පුළුවන්. ඔව් මේකට ගන්න පුළුවන් PCSX2 කියන එක. PCSX2 කියන emulator එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් එයාට Neutros SX2 කියලා එකක් තියෙනවා. PS2 EMU කියලා එකක් තියෙනවා. ඔය තුනම ෆ්‍රී වෙයා. පාවිච්චි කරලා බලන්න පුළුවන්. හැබැයි මේවා ඉතින් තත්ති කොහොමද කියලා කියන්න නම් හරියට දන්නේ
නැහැ. අපි link එකක් දෙමු මේකේ මේ කරන හැටි
කියනවා.
ඒක මේ රොසිරු අහලා තිනවා හර්ෂදව. දැන් අපි කන්සෝල් යූස් කරලා ප්ලේ කරන්න ඒවා තියෙනවා නම් ඒක ඩවුන්ලෝඩ් කරන්න ඕන PS2 ගේම් එකේ PAL version එකද NTSC version එකද කියලා.
හැබැයි යාගේ තියෙන hardware PS2 player එකක් නම් ඒක PAL එකක් නම් PAL games විතරයි වැඩ කරන්නේ. NTFS එකක් නම් NTFS විතරයි වැඩ කරන්නේ. මේක mod කරලා තිබ්බත් ඒ ප්‍රශ්නේ තියෙනවා.
හැබැයි emulator එකේක select කරන්න
ඇති. Emulator එකේ select කරන්න පුළුවන්. හොඳට modded එකක් නම් මට මතක නැහැ chip එක දැන් මගේ තියෙන modded එකේ නම් ටීවී එක මගේ මල්ටි සිස්ටම් එකක් හින්දා PAL NTSC දෙකම දැම්මත් වැඩ කරනවා. හැබැයි ඒකේ අර පවර් ඔන් කරනකොට තුන් පාරක් බටන් එක ඔබලා තමයි දැන් NTFS තමයි ඩිෆෝල්ට් තියෙන්නේ. PAL එකක් මේ sorry PAL තමයි ඩිෆෝල්ට් තියෙන්නේ. NTFS CD එකක් නම් NTSC CD එකක් නම් පවර් එක දෙපාරක් ගහලා ඔන් කරාම තමයි මේ මොඩ් චිප් එකේ මොඩ් එකට මාරු
වෙන්නේ. NTSC එක NTFS එකේ මාරු වෙනවා පොඩ්ඩක්.
ඔව් NTSC කියන එක ඉතින් අපිට අදාළම නැති එකක් නේ. හැබැයි ගොඩක් ලංකාවේ ගන්න තියෙන ගේම්ස් අන් තියෙන PAL.
ඊළඟ ප්‍රශ්නයක් නේ SMS එකේ.
SMS වලින් ආ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි මේ මවුස් එකේ මේ වයර් එක ටිකක් දික් කරගන්නේ කොහොමද කියලා අහලා තින්නේ.
USB මවුස් එකක් නම් USB extender cable එකක් ගන්න බලා. PS2 මවුස් එකක් නම් PS2 USB converter එකක් කරා එක ගහලා ඒකෙන් ආයි USB to PS2 converter එකක් ගහලා ආයි මාරු කරගන්න පුළුවන්. හැබැයි PS2 මවුස් යන ඉතින් ඇත්තටම මේක මාරු කරන්න දෙයක් නැහැ. PS2 to USB converter එකට extender cable එක ගහලා ඒක කෙලිම computer USB connect කරා නම් හරි.
ඊළඟට මේ ධම්මික ප්‍රශ්නයක්.
දැන් ඔය චණ්ඩියෙක් නම් තව මවුස් එක කේබල් එකක් ගලවලා අනිත් එකේ කේබල් එක කපලා වයර් ටික හොයාගෙන මොනවද කරගන්න.
පරණ කම්පියුටර් එක පිටිපස්සක් ගලවලා.
හරි ඊට පාට් වල ටික බලලා එමුනෝ නම් හරිනේ.
ඔව්.
එකම જાතිය මවුස් දෙකක් ගත්තොත් නම් වයර් වල පාට් වලට එමුනොත් ඇති.
ඔව්. ඊළඟට මේ ධම්මික අහලා තියෙන ප්‍රශ්නය. මේ ලැප්ටොප් මේ කම්පියුටර් වල තියෙන මේ ටච් පෑඩ් එක
වැඩ
කරන විදිය ගැන කියන්න පුළුවන්ද කියලා. ඒක මේ මේ ඇඟිල්ලට තමයි මේ ඒක මේ සෙන්සිටිව්. මේ අනිත් දැන් අපි පෑනක් වගේ එකක් අරන් ගියාට ඒක වැඩ කරන්නේ නැහැනේ. ඒක මේ කොහොමද කියලා අහලා තිනවා.
ඒක ඇත්තටම මෙහෙමයි තියෙන්නේ. ප්ලේට්ස් දෙකක් තියෙන්නේ. ඔක XY කියලා මම හිතන්නේ මේක ගැන සදීපත් මම හිතන්නේ සදීපුගේ බ්ලොග් එකේ කතා කරලා තිබ්බ ඇත්තටම මේ ෆෝන් වල ටච් සෙන්සිටිව් වැඩ කරන්නේ කොහොමද කියලා. පෑඩ් එකේ XY කනෙක්ෂන් වගේ ඩිටෙක්ට් ඒ කියන්නේ උඩ පෑඩ් එකයි අට පෑඩ් එකයි ටච් වෙනකොට XY වල කොතනද ටච් වෙන්නේ කියන එකෙන් තමයි ඒගොල්ලෝ ඩිටෙක්ට් කරන්නේ. එතකොට අපි මෝෂන් එකක් කරනකොට ටච් වෙවි යන මෝෂන් එක ඩිටෙක්ට් කරලා අරගෙන XY ඇක්සිස් එක තමයි යවන්නේ. මේ
ඇක්සිස් එක ඒකට ගොඩක් ප්‍රොසෙසර් එක යූස් වෙනවා නේද?
ඒකට ඇත්තනම මේ එතන චිප් එකක් තියෙනවා. ඒකෙන් තමයි XY ඇක්සිස් එක යන්නේ. මල්ටි ටච් එකක් නම් මේකට අර මට මතක නැහැ capacitive touch කියන එකෙන්ද වැඩ කරන්නේ. ඒක ටච් කරනවා.
තව එකක් දෙනවා resistive.
ඔව් resistive එකේ තමයි අර පොඩ්ඩක් අපේ මොඩර්න් ෆෝන්ස් වල තියෙන්නේ. capacitive touch තමයි ඔය මේ iPhones වල වගේ
තියෙන්නේ. ඊළඟට රංග අහලා තියෙන ප්‍රශ්නෙට යමු. මේ යාලු දිනේ SLT ADSL සඳහා Windows 7 වලට ගැලපෙන අඩුවටම ගන්න පුළුවන් රවුටර් එක මොකද්ද කියලා. ඒත් මේ රවුටර් එකක් නම් ඒක මේ
OS එකට බලපාන්නේ
නැහැ. මොඩම ගන්න තමයි ප්‍රශ්නේ ඉන්නේ.
ඒක තමයි අපි හැමදාම රවුටර්ස් ගන්න කියන්නේ.
අපි හැමදාම රවුටර්ස් ගන්න කියන්නේ OS එක උනාට පස්සේ නෑ මල්ලී. හැමතැනම හැමදාම රවුටර්. ඒක ලාබෙනම ගන්න පුළුවන් එක තමයි ඩීල් ඩීලින්ක් අඩුයි. ඊට පස්සේ ඉසෙටි අඩුයි. රවුටර් ගැන ඉසෙටි ගත්ත ප්‍රශ්නයක් නෑ.
දැන් අද මේ අපි ගෲප් එකෙත් කතා කරලා තියෙනවා ඔක් ගැන නේද කල්ලි?
ඔව්. මම හිතන්නේ ඒකට මම්ම මොනා හරි උත්තර දුන්නා මට ඔතන.
10000ක් විතර වගේ.
සාමාන්‍ය මේ රවුටර්.
ඔව් රවුටර් එක
6000 ගන්න විතරක් තියෙනවා.
ඔව් හැබැයි වෙලා තියෙන ගන්නවට ගන්නවට 4 port එකේ රවුටර් එකක් ගන්න. SLT ම ගන්න ඕනේ නැහැ.
පිටින් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ.
rolling නම් ගන්න එපා.
අන්තිමෝදි දුන්නනේ.
අන්තිමෝදි දුන්න පාරක්. dealing හොඳයි නේ. rolling එකට වඩා.
ඊළඟට මේ රන්දීරගේ ප්‍රශ්නෙට යමු. යහලා තිනෝ browser based and remotely hosted BitTorrent client කියන්නේ මොකක්ද කියලා.
Remotely hosted BitTorrent client එකක් කියලා කියන්නේ තමන්ගේකේ BitTorrent run කරන්නේ නැතුව කොහේ හරි server එකට BitTorrent එකේ file එක download කරලා එතනින් ඊට පස්සේ normal download එකක් විදිහට තමන් computer ගන්න බලන් යට තමයි remotely hosted BitTorrent client
කියන්නේ. ඔව් මේ image shake කියන්නේ මේ වගේ site එකක්ද කියලා
අහලා.
ඔව් image shake කියන්නේ ඒ වගේ site එකක්.
ඔව් ඒක ඇත්තටම වෙන්නේ මේ අපි initiate කරාම ඒගොල්ලෝ server එකට download කරලා ඊට පස්සේ torrent විදිහට නෙමෙයි නිකන් http download එකක් විදිහට ගන්න file එක. ඔව් ඊළඟටත්
SMS ප්‍රශ්නයක් තියෙනවා.
ඒක හරන මේ
mobitel 3G phone.
ඔව් මේ 3G phone වලින් TV බලන්න
settings
හදාගන්නේ කොහොමද කියලා network එක mobitel කියලා තියෙනවා.
ඒක අපිට පුළුවන් නේ mobitel එකේම කතා කරලා settings ගන්න. ඒ
service එක තියෙනවා. mobitel එකේ short codes වගේ අදින short code එක යවුවාම mobitel එකේම settings ටික phone එකට send කරනවා.
send කරනවා.
ඒ short codes ටික අපි publish කරමු නේ බුද්ධි.
ඔව්. සමහරවල්ලාට මේ වැඩ කරන්නේ එතකොට ඉතින්.
ඒ මට customer service එකට පැය භාගයක් දෙයක් විතර hold එකේ ඉන්න.
වැඩි වෙලාවක් ඉන්න ඕනේ වැය භාගයක් විතර ඉන්න.
customer service එක ඉන්න අයියට හරි අක්කට හරි පැය දෙකක් මහන්සිලා මේක පැහැදිලි කරොත් වාට ඒ දෙකේ එවන්න පුළුවන්.
පුළුවන් වෙයි.
නැත්නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හලහලෝ කියලා phone එක cut කරයි.
එවුන්නේ නැතුව කියන්නේ.
ඔව් මට නම් එහෙම cut කළේ කෙනෙක් හොඳට දුන්න වැඩක්. හලහලෝ කියන මාව cut කළා. එහෙම වෙච්ච ගමන් කරන් දෙන්න blog එක කියන්නවා.
ඊළඟ ප්‍රශ්නේ යන්නේ.
චමිල් අහලා තින්නේ. එයා නම් dedicated server එකකයි shared server එකකයි වෙනද මොකක්ද කියලා මේ web hosting ගැන කතා කරනකොට නැති
එකම ප්‍රශ්නේ.
shared server එක පුළුවන්ද කියලා මේ tomcat start කරන්න stop කරන්න පුළුවන්ද කියලා.
shared කියලා කියන්නේ ගොඩක් කට්ටිය එක්ක ඔයා dedicated server එකක් share ගන්න. එතකොට මේකේ ඔයාට admin rights නෑ. මේක ඔයා ඉන්නේ user කෙනෙක් හැටියට විතරයි. dedicated server එකක් ගත්තොත් එහෙනම් ඔයාට කැමැත්තක් කරන්න බලයි dedicated server එක මාට. කාත් එකක්ක බෙදා ගන්න දෙයක්.
එහෙනම් පිටිම gedi piti server
එක. shared server එකේ on off කරන්න පුළුවන්ද? බෑ. ඔයාට කරන්න බෑ. admin ඕන ඔයාට කරන්න පුළුවා. ගොඩක් වෙලාවට එහෙම හම්බ වෙන්නේ shared server එකක් ගත්තාම.
ලාභයි. හැබැයි ඒ වගේ ප්‍රශ්න තියෙනවා.
ඔව්. ගොඩක් වෙලාවට මේ හැම server එකකම කරන්න ගත්තාම server එකේ හැකියාව domain 100 නා. අපේ ඇයිද මේකනේ ගිගාබයිට් සමහරලාට අර දෙන හොස්ටින් කම්පැනි කෙනා ගිගාබයිට් 500යි. සර්වර් එකකටම තියෙන ටෙරාබයිට් එක හાર્ඩ් ඩිස්ක් එක. ඉතල බලන්න ඕවා දෙන්නේ අර ඕවර්සෙලින් කියන මොඩියුල්.
ආ.
නෙටිකේටඩ් එක ගත්තොත් එහෙම වෙන්නේ නැහැ. ඒත් VPS කියලා ආයි තියෙන virtual private servers කියලා. ඒවත් ගොඩක් වෙලාට තේරුම්වන්න තියව තමයි. කියන තරම් සෙල්ලන්නේ නැහැ ඒව. ළඟදී එහෙම වැඩක් වුණා ඉතින් ඕවා ගැන කතා කරන්න ගියොත් එහෙනම් ඉතින් ආයි මේක ඇදෙන හින්දා අපි ජම්ප් කරමු.
එතකොට ඒ shared servers වල ඔය services stop කරන එක start කරන කරන්න.
තමන්ගේ website එක නම් මේ දවසකට 10 දින 15 දින නැන්නේ. ඔය හඩුව එක දාගන්න. ලොකුවට හිතන්න යන්න එපා. critical site එක ගන්න විතරක් dedicated දාගන්න. dedicated දානන server administrative ගැන දැනගන්න ඉන්න ඕනේ. නැත්තම්
අනේ ප්‍රශ්නේ වියදම.
ඔව් ලොකු වියදමක් යනවා. උදාහරණයක් ගත්තොත් උදාහරණයක් කතා කරමු අපි shared server shared hosting එකක් ගත්තොත් ඔයාලට ගන්න පුළුවන් ඒ 2000GB bandwidth එකක් එක්ක 200GB space එකක් එක්ක shared server එකක් shared hosting account එකක් ගන්න පුළුවන් ඒ ඩොලර් 10 කට විතර.
ඔව්.
හැබැයි මේ ගානේ මේ dedicated server එකක් ඔයාලට ගන්න එක ඩොලර් 400ක් 500ක් විතරයි. ඉතින් එතකොට හිතා ගන්න බලලා ඇත්තට මේ shared hosting වල මේ දේවල්
වෙනවා නේ මේ අපි
මාසෙට මං කියන්නේ.
ඊළඟ ප්‍රශ්නේ
ප්‍රශ්නෙට ගියොත් විජේ තමයි ප්‍රශ්නේ අහලා තින්නේ. අහලා තිනවා යාට මේ ගන්න ඕනලු පෝටබල් හાર્ඩ් ඩිස්ක් එකක් වෙන්නේ නැති. මේ ගන්න ඕන කියන්නේ 240GB කියලා තියෙනවා ගන්න ඕන එක. යුනිටි ප්ලාසා එකේ තියෙනවලු මේ SATA හાર્ඩ් ඩිස්ක් එකක් USB පෝට් එකකට කනෙක් කරගන්න බලුවන් කන්වර්ටර්ස්. ඒක සාර්ථකද කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කියනවා. එකම යාට USB ඒ data traveler එකක් ගන්න උපදෙස් ටිකක් දෙන්න කියලා අපිටම ගන්න පුළුවන් එකක් ගැන යා කියන capacity එකට.
යා කොච්චරද capacity එකේ
බුද්ධි? 240
කියලා තියෙනවා.
240GB නවට ලාභම් ක්‍රමෙන් තමයි hard disk එකක් laptop type hard disk තමයි ඔය travelers වලට එන්නේ. laptop size hard disk එකක් අරගෙන enclosure එකක් ගන්න. ఎన్క్లోజ్ ఎక 2500 ఇతర మిలక్ వెన్నే
సాటకమ్మ
గన్న అరగిన హార్డ్ డిస్క్ కరం ఎతనం హై కరగన్న పలే ఎగలంటమ కియల నత్తం మే దెక ఎకట హై కల్లా ఓయ్ ఇమేషన్ వగే ఆయగే ఎనో
బ్రాండ్
కరం బ్రాండ్ కరం ఓయ్ దెకే వెనస
వాటెట రబర్ గ్యాలగ్
వాటెట రబర్ గ్యాలగ్ గాల దెకే వెనస ఒచ్చరై లాభ ఇదిహ కరగన్న
సమహర్లట ఆర్పి ఎక
వెరి ఇమేషన్ గాలింగ్ 320 క జీబి హార్డ్ డిస్క్ నైదన 10000 కట అడ్వింగ్ గత్తనే
మన 10000 గాంట వగే దెన్ తీనో మా
ఇంట మమత్ కర్బడత బుద్ధిక సరమ్మ హార్డ్ డిస్క్ గాన్న గిల్ల 320 క కవ్వామ 9000 గానక్ కివ్వా ఓయ్ ఇమేషన్ హార్డ్ డిస్క్ 10500 మం కర్బడే హార్డ్ డిస్క్ ఏకక్ కరగనే ఏక గల్ల మెద హార్డ్ డిస్క్ గల్ల గత్త ఇగ లాభైంద ఇటస కేస్ ఏక దమ వెనగెన రూపాయలు 2000 కడ దమ వెడి 1000 రూపాయ 500 ప్రాఫిట్
ఇక మే విజయ్ కి ఇలంగ ప్రశ్న టయాము ఎయాగే యాలువేక్ మే 125 GB కిలా దీన్నే మేక ఇన్స్టెంట్ పెన్ డ్రైవ్ ఎకక్ గనవలు ఇండియావి ఇందలా ఏక డేటా సేవ్ కరాట పెన్ అన్నాలు ఫార్మాట్ కరన్నత్ బెరిలు ఏ కెపాసిటీ కి పెన్ అన్నవలు ఏక పావిచ్ కరన్న
బడ మట హరిమ దుకై ఓ గొడక్ కరాట ఫేక్ యుఎస్బి డ్రైవ్ తీనా మే వగే కెపాసిటీ తీనా కిలా ఎనడ ఎత్రమ నే బుద్ధి కేవ
ఓ
ఏక బొరువట పెన్ అన్నే
ఇన్స్టెంట్ ఎకక్ కివట యాట బలన్నత్ పుల్లం ఇది ఏక ఎత్రమ ఏకద్ది గెల్ నే గొడక్ మైదన ఏమ సర్వీస్ ఎకక్ తీరనే పార్ట్ నంబర్ ఎక గహలా
హార్డ్వేర్
పార్ట్ ఎక్కడ తినగానే కరగిన మే క్యాలిబాలి తిన ఒక అర్హమే వెదునా మాకు మాకు ఎక్క హార్డ్వేర్ డేటా ఒక్క నెత్తి ఉన్నా మే
నెత్తి ఉన్నా నెత్తి కరగన్న లేసి పొడి హార్డ్ డిస్క్ నెత్తి ఉన్నా లొక్కు
లేసి ఇన్నెత్తి ఉన్నది హార్డ్ డిస్క్ ఇలాంటి ఎస్ఎంఎస్ వెళ్ళింగ్ ఆ ప్రశ్న తీరినే ప్రశ్న ఏదమైన టొరెంట్ డౌన్లోడ్ కరాద్ది మేము డౌన్లోడ్ గానే వెడ్డి ఉన్నట మీ ప్రోగ్రెస్ అడ్వీం
పెన్నీ
అరేమే డౌన్లోడ్ మీ ప్రోగ్రెస్ వినస్తలపోయాను అని ఎత్తరం డౌన్లోడ్ ఉన్నగానికి అని అరదే అవైలబిలిటీ కాదు పెన్ను
ఫైల్ పార్ట్ బదులు క్యాలి క్యాలి డౌన్లోడ్ కరాని ఫుల్లీ డౌన్లోడ్ కంప్లీట్ వచ్చే పార్ట్స్ లెక్క తూతాం మహితాన్ని మనం దాన్ని ఇది పెన్నే మే కంప్లీటెడ్ ప్రోగ్రెస్ ఇది
ఇలాగే సహన్ అహల దీన్ని మీ డివిడి రైటర్స్ ప్రశ్న అహల దీన్ని ఇలాగేనో యా టహన్ లెబునాలు మే డివిడి రైట్ కరాట పసి ఏకే అని పెద్ద లేబల్ లేక ప్రింట్ కరాని బులు అని డివిడి రైటర్స్ కన్నా ఏ తాక్షణే సహిత ఏవా లంకావి తీనది గిలా అహల దీన్ని పలవినిగా
కలర్స్ ఏక నీకు అమ్మ టూ కా టూ టో నీకన్నా బ్లాక్ అండ్ వైట్ టాకి తా వదిన్నే అని మారలాకనే మే
అవిన్నాయి
డిస్క్ ఉడ తీని కెమికల్ కోటిన్ ఆర్ డివిడి రైట్ అయితే లేసైకట మే కోటిన్ బర్న్ బర్న్ ఎలా కలర్ చేంజ్
ఇమేజ్
కాంప్లెక్స్ గా
తీరు మమ్మల్ని పెడతామా ఇది ఇట్లా అబ్బాయి పర్మనెంట్ మాగా ఫిల్ టాక్ కరగని లియాగని
ఓ గుడక్క మేము వికుణన్ కూడా మీ లైట్ స్క్రైబ్ మేక మీ ఉడ్ ప్రింట్ క్యాంప్ లోకి వికుణన్ వస్తానట అంటే అహు ఎన్ని పై వాటని అవసరత
బబల్ జెట్ ఎక్క కొయి సిడి ఆర్ స్టికర్ టీకు గత్తన బబల్ జెట్ ఏదారు ప్రింట్ కలర్ స్టికర్ కలర్ అనుకో
ఈ రోడ్ వస్తున్నాయి
ఈ రోజు ఏసీలు వస్తున్నాయి ఉప్మా
మే సహన్ కి ఇలాంటి ప్రశ్న ఏదైనా అరే బ్లూ స్క్రీన్ వీళ్ళ విండోస్ వల్ల మెమరీ డంప్ ఎక్కినా ఇక ర్యామ్ కి అవులక్కింది అది గీలా
ఏమకి అన్న బై హార్డ్ అవులక్కనబుల హార్డ్ డిస్క్ అవులక్కనబుల సాఫ్ట్వేర్ ప్రశ్న
ఎక్కినబుల
పీసీఐ కార్డు మొడ్డం గల తినేవా ఇవా గింద గట్లు అక్కడ పులవా
గింద
విన్నత్ పులవా గుడక్ ఏదో తినో ఇక అట మీ ఆలు ఎక్కి వాళ్ళు మీ రెమ్ ఎక్కే వారంటీ తినే ఇంద మారుగరగానికి ఇలా ఇవ్వగలే అటు ఇక
එයාම අහලා තියෙනවා ගෙනි මාරු කරන්න ගියොත් මේක අවුලක් වෙයිද කියලා. ඒක හරියට ඒවල සිමියුලේට් කරන්න බැරි වෙන්න බලවන්නේ. ඉතින් RAM එකේ අවුලක්ම කියලා දන්නවනම් ඉතින් මාරු කරන්න බලවන්. හැබැයි ඒක අනිත් එක ප්‍රශ්නයක් තමයි නේ.
RAM එක වැඩ කරන්නේ
නැහැ මේකලු චෙක් කරලා බලනකොට ඒක ආවෙ නැතොත් ඉතින් මාරු කරගන්න.
අනිත් එක මේ දැන් ඔය යුනිට් ප්ලාස වලින් එහෙම ගත්තම හරියට චෙක් කරන්නේ නැහැ ඒගොල්ලෝ.
ඔව්.
ඒගොල්ලන් ගන්න RAM එකක් ගලවලා ගහලා වැඩ කරොත් ආහරි මේ ගෙනියන්න කියනවා.
හැමෝම දන්නවනේ
සමහර ලෙඩ තියෙනවා
ගන්න ගියාට පස්සේ.
ඔව්.
තීන ගේමනේ.
සමහර ලෙඩ තියෙනවා හැමදෙස්සෙම එන්නේ නැහැ. සමහර ලෙඩ විතරයි ලෙඩ
එන්නේ. RAM එක නම් චෙක් කරගන්න හරි ලේසි. මයි දන්නේ ආ Vista වගේ ඉන්නවනะ. Vista boot වෙනකොට තියෙනවා මේ Vista වලට අර Windows 7 නම මට මතකෙ දීට. 7 boot වෙනකොට නම් boot menu එකම ඇටේනවා මේ චෙක් memory check කියලා. යට boot menu එකේම option එකක් තියෙනවා. එකෙන් කරන්නත් පුළුවන්. නැත්තම් web එකේ search එකක් දාන්න Microsoft memory test tool කියලා. ඒගොල්ලන්ගේ test tool එකක් තියෙනවා CD එකක් write කරගන්න. නැත්තම් Iron Boot CD එකේ තියෙනවා mem plus 86 කියන memory check එකනොත් දාන්න බල. හැබැයි මට වෙලා යනවා. ඒකෙන් තමයි මම හිතන්නේ හරියටම දැනගන්න බල memory ප්‍රශ්න.
මේකේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා. ඊළඟ ප්‍රශ්නේ.
මේ ඊළඟටත් SMS වලින් ආ ප්‍රශ්නයක්. එයා කියලා තියෙනවා එයා NetBeans වලillo මේ Java code කරන්නේ ගොඩක්. ඒකේ සිංහල Unicode type කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා NetBeans වල. අපිටත් ඒක නම් එනේබල් කරගන්න බැරි වුණා.
Eclipse.
ඔව්. ඒක පාවිච්චි කරානම් මේ
නෑ මොකද මේ Java වල සමහර Eclipse කට්ටිය NetBeans වලට බයිනවා.
ආ වෙලින්මනේ Java පටන් ගන්න ජරාව.
දැන් මෙයා ආය අහන්න ඇති.
මේ ඇත්තට තව කවුරු හරි
එක්ක
තහන කෙනෙක් එහෙම මේක try එකක් දීලා හරි ගියොත් එහෙම මේ අපිට කිව්වොත් කියන්න පුළුවන් ඊළඟට
කරන්න කියලා. ඔව් දැනට බෑ.
ඔව්
ඕගාලෝ වයින NetBeans මං ජීවිතේට 1000යි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා
දැන් NetBeans ගොඩක් හොඳයි මේ ලේසියෙන් Java කරන්න.
මේ NetBeans කට්ටිය ගොඩක් famous කරගත්තේ මේ කට්ටියට USB drive නිකන් දීලානේ. නැත්නම් NetBeans ගැන දැනගත්තා
ඒ කට්ටිය බලාම ඕනි කෙනෙක් ළඟ දිනනවා දැන්නේ NetBeans කියලා ගාපු එක.
මම විතරයි මේ දැන් ඉතිහාසය ගත්තේ මෙන්න තියෙනවා මං කල්පනා කරන්නේ මොන මොඩලද
කියලා. නිකන් අමාරු වෙටෙන මොකද කියලා.
ඔව් ඉතින් මං ආවන්නේ ඔයගේ වට ඊමේල් ඇඩ්‍රස් දෙන්න බෑ.
හරි ඊළඟ ප්‍රශ්නය.
ඊළඟට දිලීම අහලා තින්නේ මේ ෆ්ලෝට්ස් මොබයිල් ඒජන්ට් වගේ මේ
Nokia N73
ෆෝන් එකට software එකක් නැද්ද කියලා අහනවා.
නෑ.
කෙටිම පිළිතුර නෑ.
ඒකට හේතුව තමයි මේ Nokia එකකට එකක් ස්ටෑන්ඩඩ් වෙනස් communication. දැන් Sony Ericsson එලා දින ඒගොල්ලෝ ස්ටෑන්ඩඩ් AT command set එක ඕනම phone එකේ ඒගොල්ලෝ support කරා. ඒක නිසා අර වගේ tool එකක් හදන්න ලේසි. හැබැයි දුක තියෙන්නේ දැන් මේ tool එක හදන්නේ development නවත්තලා.
Gesture control එන කුමක්ද? Gesture control කියන්නේ මොකද්ද කියලා අහනවා.
ආ gesture control කියලා කියන්නේ දැන් iPhone වල එහෙම තියෙන photo එක මෙහෙම මැද්දෙන් ඇඟිලි දෙක තියලා මෙහෙම දෙපැත්තට කරාම zoom වෙනවා, අනිත් පැත්තේ මෙහෙම කරාම ආයි මෙහෙම වෙනවා.
ඊට
පස්සේ මෙහෙම රවුමක් අරගාම photo එක අරගල යනවා.
ඇඟිලි දෙකෙන්
double tap කරාම zoom වෙනවා, double tap කරාම zoom out වෙනවා. gesture එකක් දෙනකොට ගොඩක් කියලා දැන් ගොඩක් laptop වලත් මේක තියෙනවා. අපි කියනවා AC එකෙත් තිබ්බනේ තිබිල්ල.
ඔව් තිබ්බ.
Sony Ericsson මොකද IDOU වල තියනවලු. ඒ කියන්නේ ෆෝන් එකේ gesture control තියනවා කියලා කියන්නේ.
ඔව්. මේ ඊළඟ ප්‍රශ්නේට යමුනේ. ලකි අහලා තියෙන්නේ. මේ අහලා තියෙන මේ මොකද්ද කියලා Amazon EC2 services කියන්නේ. ඇත්තට
මේක එක සැරයක් කතා කරානේ බුද්ධික අපි.
ඔව්. cloud ගැන කතා කරා.
Amazon එක දැන් cloud ගැන ඒගොල්ලෝ මේ cloud
වලාකුළු සම්බන්ධ ප්‍රශ්නයක් නේ.
ඔව්. ඒගොල්ලෝ ඒකයි මේ ඒ කියන්නේ cloud computing framework එක કોઈ hosting plan වගේකුත් තියෙනවා නේ.
ඔව්.
මේ EC2 කියන්නේ ඒගොල්ලේ framework ටික.
ඒක link එකක් දාමු නේ.
ඔව්. ඒකෙන් අහලා තිනවා මේ service පාවිච්චි කරන එකේ මේ ලංකාවේ company වලට මොකක් හරි විශේෂ වාසියක් තියෙනවද කියලා. මේ මිල ගණන් විදිහට. ඇත්තට මේ Amazon දැන් අපි cloud hosting නම් මේ පාවිච්චි කරන්න ඉන්නේ Amazon service Amazon web services කියන්නේ ටිකක් complex. ඒක මේ අර දැන් අපි cloud hosting computing කියලා දෙකක් තියෙනවානේ. cloud computing කියනවා නම් ඒක අපි code change වෙනවා ඒ විදිහට. එහෙම වෙනස්කම් තියෙනවා. cloud hosting කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ site එකක්ම මේ අර site එක දානවා load balancing හැම දෙයක්ම ඒ cloud එක ඇතුලේ වෙන එක.
images එහෙම හරියට නෑ
එක තමයි. ඔව් ඒකයි මේ traffic එක වැඩි වෙනකොට ඒක expand වෙලා වෙන load balance වෙලා ඒක වෙන එකක්. ඒකට වැඩිවෙන ට්‍රැෆික් එකට තමයි ගෙවන්න
ඕනේ. ඔව් වට ඉතින් එකන තව නමක් කියන කන්ටෙන්ට් ඩෙලිවරි නෙට්වර්ක් කියලා කියන CDN කියලා එක එක නම් දාගෙන කතා කරනවා.
ඔව් මේ දැන් ඉතින් ලංකාවේ කම්පැනික් විදිහට ඉතින් ඒකට තියෙන මේ ලංකාවේ විතරක් නෙමෙයි ඉතින් හැම එකකම තියෙන මිලේ තියෙන වාසිය තමයි ඉතින් අර අපි හිතමු අර අපිට ට්‍රැෆික් එක ගැන එච්චර ප්‍රෙඩික්ට් කරන්න බැරි සයිට් තියෙනවා කියලා අපි හිතමු කවුරු හරි ඔය නළු නිලියන්ට හදන සයිට් ඒ වගේ හිතමු ඒගොල්ලෝ මොකක් හරි එකට ගිහිල්ලා ඔක ප්‍රොමෝට් කරොත් එහෙම දවසකදී දෙකකදී ලොකු ට්‍රැෆික් එකක් එන්න පුළුවන් එක සැරේ
අපිට එක දාගත්ත එහෙම නේද අපි ක්ලවුඩ් දෙකක දාලා දෙමු
ඔව්
උඩ උඩ අර වහින කොට යන ක්ලවුඩ් දෙකක් පහ නිකන් අර සුදු ක්ලවුඩ් දෙකක්
ඔව් මේ ඇත්තටම ඒකේ තියෙන වාසිය තමයි ඒක අපි ඇත්තටම දැන් අපි නිකන් හොස්ටින් ප්ලෑන් එකක් ගත්තොත් අපි හිතමු ගිගාබයිට් 50ක මාසයකට 50ක බෑන්ඩ්විඩ්ත් එකක් කියලා. එතකොට ඒකට හැමදාම ගෙවන්න බෑ. 50ක ආවෙ නැතත් ගෙවන්න.
ආවෙ නැතත් තාවත් ගෙවන්න.
ක්ලවුඩ් හොස්ට් එකක ගෙවන්න ඕන අඩුම ගාණක් තියෙනවා. ඒකට ගෙවාගෙන යනවා. වැඩි වුණොත් එහෙම ට්‍රැෆික් එක ඒගොල්ලෝ
සයිට් එක
නවත්තලා දාන්නේ නැහැ. දැන් සාමාන්‍ය හොස්ටින් account එක account එක වහනවන්ටක් ගාලා වැඩි පනපොගම. අරගොල්ලෝ නවත්තන්නේ නැහැ. ඒගොල්ලෝ දෙනවා. හැබැයි අපි ගෙවන්න ඕන වැඩි වෙච්ච ගාණට විතරයි.
ඔව්.
එතකොට ඒක තමයි තියෙන වාසිය. ඒකම තමයි මේ Microsoft ක්ලවුඩ් මේ ඒක ක්ලවුඩ් කම්පියුටින් ඇත්තම හොස්ටින් විතර නෙමෙයි ඇසුව කියලා තියෙන මේ ෆ්‍රේම්වර්ක් එකක් ඇදලා ඒකත් මම හිතන්නේ දැන් බීටා දෙනවා මේ ඩෙවලොපර්ස්ලට දෙනවා මේ ජනවාරි ඉතින් ලබන අවුරුද්ද මුලින් ඉඳලා ඒක කමර්ෂලියයි ඒකත් මේ Amazon EC2 වගේ සර්විස් එකක් තමයි
ඊට පස්සේ අහන Ubuntu Enterprise Cloud කියන්නේ මොකද්ද කියලා
ඔව් මේ ඒක ගැන නම් මම හරියටම දන්නේ නැහැ ගාලින්ගේ ඒක
ඒකත් Ubuntu services ඒගොල්ලන්ගේ cloud එක සර්විස් කරන්න
දැන් මේ හැම company එකම හැම එකේනම මේ cloud services පටන් ගන්නවා
අලුත්ම marketing වචනේ දැන් මේ cloud කියන එක
ඔව් cloud hosting computing කියලානේ
ඔව් rain ඉස්සරහ අපිට තිබ්බ cloud එක rain cloud විතරනේ
දැන් ඉතින් මේ කාල් එකට එනවනේ මොකක් හරි keyword එකක් ajax තිබ්බා
දැන් ඇත්තටම
2.0
දැන් කතා කරන්න ගියාම කට්ටිය ඕව cloud සර්විස්
ඒ වගේ වචන තමයි දැන් දාන්නේ හම්බුනාම
එන්ටර්ප්‍රයිස් සර්විස් බස් ඒ වගේ
වචන හෙට් එකක් තියෙනවා
ටිකක් දැල්දා ටග් ගල් නවන්නේ කවුරු හරි කතා කරගෙන ඒක එක එක කාලට එක එක
වෙනවා කාලෙන් කාලට වෙනස් වෙනවා
මේ ඒක ඉතින් අර දැන් ෆැෂන් එකක් වෙගෙන යන්නේ නේ
ඒක හැමෝම බලනවා මොනවද මේ ක්ලවුඩ් කියන්නේ
හැමෝම අර දැන් ඒ කියන්නේ අර software as a service කරන්න තමයි දැන් හදන්නේ software නෙමෙයි හදන්න හද
හරි ඊට පස්සේ අහන
ඇත්තට ඉතින් Ubuntu Enterprise Cloud එක ගැන විහිළු කරාට ඒක මොකක්ද කියලා කිව්වේ නැහැ නේ බුද්ධ එක ඇත්තනම් මේ Enterprise Cloud එකක් කියලා කියන්නේ දැන් ඇත්තනම් cloud services අපිට ගොඩක් වෙලාට තියෙන බුද්ධ එක මේ internet එක පැත්තේ තියෙනවනේ Ubuntu Enterprise Cloud එක කියලා කියන්නේ අපිට අපේ internet එකක cloud service එකක් දාගන්න පුළුවන් බුද්ධ එක ඒ කියන්නේ firewall එකේ මේ පැත්තේ කියන cloud computing වලට කියන්නේ computer cluster එකක් අපි ඇත්තටම ඉස්සර කියන්නේ මේ මොනවාද ඒකට කියන්නේ clustered computer කියලා කියන්නේ ඒ වගේ cloud එකක් වගේ අපිට හදාගන්න පුළුවන් enterprise cloud එක use කරලා එතකොට grow වෙන විදියට වැඩි කර ගන්න පුළුවන් අඩු වෙනා නම් capacity අඩු කරන්න පුළුවන් ඒ වගේ. يعني tag gala deploy කරන්න පුළුවන් වෙන විදියට ඒගොල්ලෝ හදපෙගත්තා මේ enterprise cloud එක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ. ඇත්තනම් මේ conical company එකෙන් හදපු එකක්. ඒගොල්ලෝ Ubuntu කියන නමේ තමයි පාවිච්චි කරන්නේ. මේක private සහ නෑ කියලා දෙකක් තියෙනවා බුද්ධික. Ubuntu version එකක් තියෙනවා මේ cloud කියලාම කියලා. මේක install කරලා තමන්ට හදා ගන්න පුළුවන් බුද්ධික. මේක ඕන internet එකට එලියට දාන්නත් පුළුවන්. නැත්නම් internet එකක් ඇතුලෙන් වැඩ කරන්නත් පුළුවන්.
මට කාලෙක පොඩි දෙයක් දැනගන්න තියෙනවා. දැන් අපි හිතමු ඔෆිස් එකේ කියලා Ubuntu ගොඩක් කඩේ පාවිච්චි කරනවා. එතකොට දැන් අපි හිතමු 9.10 එකට කවුරුත් මයිග්‍රේට් වෙනවා නම් එහෙම මේක එක්කෙනෙක් එක කම්පියුටරකින් ඩවුන්ලෝඩ් කරලා අනිත් කට්ටියට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මිර එකක් වගේ අපේ ලෝකල් තැනක හදාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා.
ඔව් ඒ කියන්නේ ඕනනම් තිල්න එක තැනක FTP server එකක් දාලා rsync වගේ එකක් දාලා rsync වලින් පුළුවන් එක තැනකට sync වෙන්න දාගන්න. අලුත් version එකම මේක download වෙන්න කියලා ඊට පස්සේ ලෝකල් server එකෙන් කට්ටිය download කරගන්න පුළුවන්. ලේසියෙන්ම
කරගන්න. update කරන server එකක් විදිහට අපේ මේක
හදාගන්න පුළුවන්. ඔව් ලෝ private එකක් හදාගන්න පුළුවන්. ඕනනම් apt get update එකක් වුණත් අපිට local cache එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නේ තියෙන්නේ අර කොච්චර ඉඩ ප්‍රමාණයක් පාවිච්චි කරනද කියන එක. දැන් ඇත්තටම Ubuntu වගේ වට නම් මේ school net එකේ වෙනම දීලා තියෙනවා. Ubuntu versions ටික school net එකේ තියෙනවා. ඒතකොට ලංකාවේ local අයට දැන් මා ADSL එකේ නම් 4M එකේ නම් 4MB වලටම වගේ download වෙනවා.
මේක නිකන් cache එකක් වගේ.
ඔව් cache වෙන එකක් වෙන්නේ. ඒ කියන්නේ අරගොල්ල ඇත්තටම මේ APT cache එක මේ පැත්තේ cache කරන්න බුල.
ඔව් එක මේ ලක්මාල් අහලා තියෙන ප්‍රශ්නේ තව ගැල්ලක් තියෙන කාලින්ග මේ අපේ සාමාන්‍ය මේ පරිශීලකෙක් මේ එදිනෙදා පාවිච්චි කම්පියුටරේ පාවිච්චි කරන එක්කෙනෙකුට මේ මොන වගේ සර්විස්ද මේ ක්ලවුඩ් සර්විසස් වලින් ගන්න පුළුවන් කියලා. ඇත්තටම මේ ක්ලවුඩ් සර්විස් වැදගත් වෙන්නේ මේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලට මේ කන්ටෙන්ට් ප්‍රොවයිඩර්ස්ලට තමයි. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් පවත්වාගෙන යන්න ඕනේ අයට. ඉතින් එන්ඩියසගේ පැත්තෙන් බැලුවහම ඉතින්
එන්ඩියස පැත්තෙන් වැඩගත් කියලා තියෙන බුද්ධික Google Docs ගන්න
පුළුවන්. ඔව් ඒ වගේ සර්විසස් තමයි කියන්නේ මේ මේ දැන් අපි අපි සයිට් එකක් කරනවා නම් අනිවාර්යෙන් කන්ටෙන්ට් ප්‍රොවයිඩර්ට ඒක වැදගත් වෙනවා. ඒ වගේ end userගේ පැත්තෙන් බැලුවොත් එහෙම ඒ වගේ cloud service පාවිච්චි කරනකොට ඉතින් Tamange දැන් ඕක වෙන්නේ අපි ගිය සතියේ කතා කරා අර terminal කාලයක් තිබුණනේ අපි. කියන්නේ අපේ local machine එකේ මොකක්වත් නැහැ. නිකන් ඒක remote computer එකකට connect වෙන terminal එකක් විතරයි. දැන් cloud service පාවිච්චි කරනකොටත් ඒ වගේ වෙගෙන යනවා. කියන්නේ අපි Google service මේ හිතමුකෝ මේ ගොඩක් දේවල් අපේ mail තියෙන වෙන තැනක address book එක ඔව් files ඉඳන් වෙන තැන් වල තියෙන්නේ අපි
දැන් උදාහරණයක් ගත්තා මගේ password ටිකක් දැන් cloud එකේ
ඔව් වලාකුලගෙන මේ වලාකුල කරනොත්
කොයි වලාකුලද කියලා වාගත්තත් හරි
දෙයියෝ hacker එකක් දන්න
ඔව් දෙයියෝ hacker කරන එකක් නැහැ මොකද මේ ඔව් එම් නෑ දෙයියන්ට හැක් කරන්න අමාරුයි මොකද මේ මං දෙයියන්ට මේ ගෝඩ් කියලානේ පාස්වර්ඩ් එක දාගෙන දෙයියෝ එක ගන්න.
ඊළඟට මේ ජානක අහලා තියෙන ප්‍රශ්නේ ඒගොල්ලෝ එයා වැඩ කරන ආයතනේ මේ තියෙන Lenovo IBM Think Center කියලා මේ මොඩල් එක දාලා තිනවා අවුරුදු දෙකක් විතර පරණ කම්පියුටර් 100ක් විතර තියෙනවලු. මේ ළඟක දිඳලා එක්තරින් කම්පියුටර් 20ක් විතර ඒක දිගට රිස්ටාර්ට් වෙවි තිනවලු. ඊට පස්සේ ඩිස්ප්ලේ එක නැති වෙලා යනවලු. OS එක ලෝඩ් වෙන්නව නැහැලු. HDD RAM CPU power supply මාරු කරලා බැලුවත් ඒ දිගට මෙහෙම තිනවලු. අලුත් hard disk එකක් හයි කරලා ෆෝමැට් කරගෙන යනකොට ඉන්ස්ටොලේෂන් එක අතරමඟදී රිස්ටාර්ට් වෙනවලු. මේකට හේතුව මේ motherboard එකද කියලා අහනවා.
ගොඩක් කියලානේ මේ හීට් ඉෂුව එකක් කියලා තමයි මඩම් තේරෙන බුද්ධික. පොඩ්ඩක් ෆෑන්ස් චෙක් කරන්න හරිය අනිත් ඒ ඩස්ට් වලට චෙක් කරන්න. ඉන්ස්ටෝල් කරනකොට පොඩ්ඩක් network එකෙන් disconnect කරලා පොඩ්ඩක් install කරලා බලන්න. වෛරස් එකක් එහෙම තියෙනවද දන්නේ නැහැ network එකේ. හැබැයි ගොඩක් වෙලාට ඔහොම restart වෙන්න නම් motherboard ඒ කියන්නේ processor එකේ heat ප්‍රශ්නයක් වුණත් restart වෙනවා නැත්නම් motherboard හරි power supply හරි. ගොඩක් කරන motherboard හරි power supply හරි. ඒ machines ටික ගහලා තියෙන UPS powered network එකක් නම් පොඩ්ඩක් බලන්න මේ power drop වෙනවද දන්නේ නැහැ. මං හෙනට note කරා බුද්ධික මේ එක සැරේකුත් මං ওই atom processor එක එක සැරයක් install කරන්න ගිහලා මගදී install වෙනකොට restart වෙනවා. මට හිතාගන්න බෑ මේ restart වෙන්නේ කියලා. බලනකොට මේ power line එකේ power drop වෙලා. ඒකව restart වෙනවා. පොඩ්ඩක් check කරන්න UPS power නම් multimeter එකක් දාලා ඔය එකම UPS එකේ නම් තියෙන්නේ පොඩ්ඩක් check කරලා බලන්න UPS එකේ voltage drop එකක් තියෙනවද කියලා. ඒ වගේ ගැටලුවකට තමයි මේ වගේ දැක්කේ නැත්නම් ඉතින් motherboard අර ඔක්කොම මාරු කරන්න.
ලැබෙන අනුරුද්ධ අහලා තියෙන ප්‍රශ්නේ තමයි මේ. එයාගේ තියෙන්නේ OS එක Windows XP Service Pack 3 ලෝ. ඒකේ මේ සිංහල යුනිකෝඩ් පෙන්වනකොට මේ කොම්බුව පේන්නේ අකුරට පිටිපස්සෙන් ලෝ. ඒක මොකද්ද කියලා අහනවා නේද? ඇත්තටම රෙන්ඩරින් හරියට වැඩ කරන්නේ නැහැ කියන්නේ. කියන්නේ සිංහල පැක් එක ඉන්ස්ටෝල් වෙලා නැහැ හරියට නේ.
ඔව් අන්ඉන්ස්ටෝල් කළා. ආයි සිංහල අන්ඉන්ස්ටෝල් කළා. සිංහල පැක් එක රිස්ටාර්ට් කළා. ආයි සිංහල පැක් එක ඉන්ස්ටෝල් කළා. ආයි රිස්ටාර්ට් කරනවා හරියට.
ඔව් මේ
ඒ කියන්නේ ස්ටාර්ට් කර කර ඉන්න වැඩක් වගේ මට නම් එහෙම නෑ.
බිල් ගේට්ස් කියලා දෙන්නේ රීස්ටාර්ට් බිෆෝ යූ තින්ක් කියලා.
ඔව්. ඇත්තටම මේ අනුරුද්ධ ඉන්ස්ටෝල් කරලා තියෙන මම හිතන්නේ හරි එක නේ. සර්විස් පැක් 3 වලට තියෙන එක. හැබැයි කලින් අර මේක මෙහෙම ගැටලුවකුත් ආවනේ. ඒකේ ප්‍රොම්ප්ට් එකක් එනවනේ අර සිස්ටම් ෆයිල් රිප්ලේස් කරනකොට CD එක දාන්න කියලා ඒක කැන්සල් කරලා
යනවා. CD එක දැම්මොත් නෑ ඉතින් දුසර නෑ.
CD එක දැම්මොත් ඇත්තටම මේ ෆයිල් ඉන්ස්ටෝල් වෙන්නේ නෑ. පරණ වර්ෂන් එක එනවා බව. ඒකින්ද ඒක කැන්සල් කරලා දාලා restart කරලා ගත්තා නම් හරියනවා. ගොඩක් වෙලාවට මේක හරියන්න ඕන. ඒක මේ browser එක මොකද්ද කියලාත් කියලා නෑ අනුරුද්ධ නේ. ඔව්. මේ තව browser එකේ බැලුවා නම් ඔය බලන මොකක් හරි browser එකේ නැතුව මේ හරියට install කරලා මේක වැඩ කරයි. ඔව්. ඊළඟට මේ අහලා තියෙන ප්‍රශ්නේ තමයි මේ adblock plus කියන මේ add-on එක තියෙනවනේ. ඔව් ඒක මේ භාවිතා කරලා මේ web අඩවි වලට ගියාම ඒවැය තියෙන ad pain නැතුව යනවනේ. ඒකෙන් අඩවි වලට අසාධාරණයක් වෙන්නේ නැද්ද කියලා. ඔව් අසාධාරණයක් කියන්නේ ඒක දැන් මේවනේ වෙබ්සයිට් එකක් බලන්නේ අපිනේ. අපි කැමැත්තට නු මේ පේක අපි බලන්න අපිට ඕනනම් ඕනි කන්නඩියක් දාන වෙන පාටකින් බලන්න පුළුවන්. ඒ වගේ තමයි ඉතින් අපිට ඒ කැලි අඩවිෙන් බලන්නත් පුළුවන් ඕන. ඉතින් ඒක අපේ කැමැත්ත අසාධාරණයක් කියන්නේ ඉතින් ඔව් යූසර්ගේ පැත්තේ. ඉතින්
සයිට් එක ඉතින් අසාධාරණින් අර බ්ලොග් හද බ්ලොග් හදලා අනුන්ගේ කන්ටෙන්ට් කොපි කරලා වටේට ඇඩ් දාලා රට වටේට ඊමේල් ගහන කට්ටියට තමයි ඕක ප්‍රශ්න
අසාධාරණයක් වෙන්නේ. ඔව්
ඒක ඉතින් අසාධාරණයක් තමයි. මේ මම මේ ළඟදී දැක්ක පුද්දික මේ දැන් හමාර කට්ටිය මේ අනුන්ගේ ෆොටෝ දාලා මේ ෆොටෝ දාලා මේ Facebook කළා දැඩ් දාන සයිට් එකට යනවා කියලා වටේටම ඇඩ්. මේ අර ක්ලාස් කරලා උගන්වන්නේ අන්තර්ජාලය හරහා මුදල් හොයන්නේ. මේක තමයි උගන්වන්න ක්ලාස් එක. ඕකට
ඉතින් ෆේස්බුක් එකේ ස්පෑම් කරන විදිහයි.
ෆේස්බුක් ස්පෑම් කරන එකයි මේ ගෲප් කොහොමද මේ ඩොමේන් එකක් දාලා ඩොමේන් එකෙන් අනිත් සයිට් වලට කියලා ඩොමේන් එක පෝස්ට් කරන්නේ වයි. ඕවාගේ ඉතින් මිනිස්සුන්ට හිරියරයක් වෙන්නේ තමයි ටික කාලයි ඉතින්. ටික දවසක් ගියාම තේරෙනවා ඉතින් මේකෙන් සල්ලි හොයන්න බෑ කියලා. මොකද අර account එක cancel කරන Google කට්ටිය ඉතර තමයි ඉතින්.
ඔව්
අර එයා එහෙම කරන්න කියන්නේ නෙමෙයි නේද මම මෙයාට කිව්වනේ.
ඔව් එයාට නෙමෙයි සාමාන්‍ය කට්ටිය.
නෑ මට කමන්නේ මුදල් හැවුවට සාධාරණ. ඒ කියන්නේ හොඳ සයිට් එක හොඳ කන්ටෙන්ට් එකක් දාලා ඒක බලන්න එල මන්න සමල්ලට පුද්දික ඇත්තනම සයිට් එකට ගිහිල්ලා ඒ සයිට් එකේ කන්ටෙන්ට් වලින් මට මාකරේ වැඩක් උනනනම් මං කරන්නේ ක්ලික් එකක් දාලා එනවා. ඒ කියන්නේ ඇඩ් එකක් දාලා තියෙනවනේ. නිකන් මේ අනුන්ගේ මේ පින්තූරයි ගෑන් ළමයි බාගට නම් ඉන්නේ ෆොටෝ දාලා මෙයා ඩවුන්ලෝඩ් කරන්න එන්න කියලා ලංකාවේ අර ඉන්දියාවේ නිලියන්ගේ ෆොටෝ දාගෙන ඌව වටේට ඇඩ් දාගෙන ඌව නම් මහ බී 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 බී
මේ ඇඩ්බ්ලොක් ප්ලස් එකෙන් මේ කම්පියුටර් එක කන්ටෙන්ට් එන්න කලින් බ්ලොක් වෙන්නේ නැහැ නේද? ආවට පස්සේ නේද බ්ලොක්
වෙන්නේ? ඔව්. පොප්අප් මැසේජ් තමයි වඩා බ්ලොක් වෙන්නේ. ඔව්. එතන මේ ඇඩ් කියන්නේ ආපහු
Google ඇඩ් බ්ලොක්.
ඔව්. ඇඩ් කියන්නේ මේ තියෙන දැන් HTML එක අපිට ආවට පස්සේ ගොඩක් වෙලාවට එක්ක iframe එකකට load වෙනවා එක. එහෙම නැත්නම් වෙන මේ script එකකින් load කරලා ගන්න ඒවානේ. අනේ ඒ වෙලාවට තමයි බ්ලොක් කරන්නේ ඒක.
අබැයි ඕපන් DNS පාවිච්චි කරනවා නේ ඒකනම් වහන බුද්ධික.
ඔව් ඒ වගේ දේවල්. ඒකේ දාලා තියන්න පුළුවන්. අපේ network එක register කරලා දාන්න පුළුවන්.
අපිත් office එකේ network එකේ මේ add network වල ඔක්කොම DNS resolving disable කරලා තියෙන. add network ඔක්කොම ගන්න නැහැ. ඉතින් එන්නේ ads.
ඔව්. ඒ වේ
බැලුවොත් දැන් අසාධාරණයක් වෙනවා කියන්නේ adblock install කරලා නැති කෙනෙක් ඕක click නොකර හිටියත් අසාධාරණයි.
මට නම් සාමාන්‍යයෙන් මේ internet browse කරද්දී add කියන ඒවා මේ මට එච්චර මීටර් වෙන්නේ නැහැ මොකද මම ඔව් මේ වගේ සීන් නැත්තේ
ඔය එක මේ ප්‍රශ්නේ
හර්ෂගේ බ්ලයින්ඩ් නම් ගොඩක් අපි දැනගත්තා හර්ෂ මේ ඒ බ්ලයින්ඩ් ගැන වෙන දවසක් කතා කරමු මේ ආරත ටෙක් කතාවලේවත් දැකලා නැහැ සමහරවිට
මේ අහලා තියෙන මේ මේ කම්පැනි වලින් මොකක් හරි ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවද කියලා මේ මේ වෙනුවෙන් ඒගොල්ලන්ට වෙන අසාධාරණ වෙනුනේ ඒ ක්‍රියාමාර්ගයෙන්ද ඒගොල්ලෝ try කරනවා ඇති ඔය ප්ලග්ඉන් වලට අහුවෙන්නේ නැති වෙන ඇඩ් දෙන්න පුළුවන් තරම් ඒක තමයි ඉතින් කරන්නේ නේ කමෙන් නලින් අහලා තියෙන ඊළඟට Google Wave ගැන. ඒකත් අපි කලින් කතා කරපු වෙනද අපි දැන් link එකක් දානවා නලින් මේකෙන් බලන්න ගිය සැරේ. හරි අපි සති දෙකක් විතර කතා කරවක් ගන්න. ඊළඟට සමිත අහලා තියෙන ප්‍රශ්නයක්. එයාගේ මේ තියෙන SLT ADSL 512 kbps connection එකල්ලු. ඒක අවුරුද්දකට වැඩිය පාවිච්චි කරාලු. මේ ළඟකදී ඉඳලා ඒකේ මේ ස්පීඩ් එක ගොඩක් අඩු වෙලා තියෙනවලු නොවැම්බර් පළවෙනිදා ඉඳලා 250 kbps කියලා දින්නේ SLT එකට පෙමිනිලි කළා ඒගොල්ලෝ ඇවිල්ලා බැලුවලු ඒත් යාගේ ගෙදරට මේ එක්ස්චේන්ජ් එකේ ඉඳලා තියෙන දුර වැඩි කියලාලු ඒගොල්ලෝ කිව්වේ ඔව් කිලෝමීටර් 6ක් 7ක් කියලා දින්නේ මේ එයා ඒත් අවුරුද්දක් විතර මේක ප්‍රශ්නයක් නැතුව භාවිතා කරාලුනේ
ගොඩක් වෙලාට එන්නේ මේගොල්ලෝ මේ පොඩ්ඩක් ඔය එන කට්ටියට පොඩක් බැගෑපත් වෙලා කියන්නේ ඒගොල්ලෝ ඉතින් අපි කියන්නේ අහන්නේ නැහැ සාමාන්‍ය SLT එන කට්ටිය. මොකද ඒක සියල්ල දත්නේ. මේ වුණාට ගොඩක් වෙලාට එන්නේ කේබල් මාගදී ජොයින්ට් කරලා තියෙනවා. ඒ ජොයින්ට්ස් අප්සෙට් ගියාම තමයි වෙන්නේ මොකද මේගොල්ලෝ සමහරලාට කනෙක්ට් කරනානේ මේවා. අර ටිකක් කල් යනකොට වෙන්නේ කනෙක්ෂන් වල මේ මොනවාද යට කියන්නේ රස්ට් එක බැඳෙනාට කියලා කියන්නේ ඔක්සයිඩ් වෙනවා. ඔක්සයිඩ් වෙනා වෙන්නේ කනෙක්ෂන් එක පොඩ්ඩක් ඔෆ්සෙට් ගියාම අවුල්. ඉතින් ඇත්තටම මේගොල්ලන්ට කරන්න පුළුවන් එකක් තමයි මේ ජන්ක්ෂන් බොක්සස් තියෙන තැන් වලයි
කේබල් ටික ටෙස්ට්
කරලා කේබල් ටික චෙක් කරලා ඒගොල්ලන්ට ඇත්තටම වයර් ලයින් එක දිගටම බලන් ගිහිල්ලා ඒගොල්ලෝ DB එකට එනකන් කොහොමද වයස් තියෙන්නේ කියලා බලනවා. ගොඩක් කරන්නේ මේ වර්ධ හොයාගන්න පුළුවන්. ඒ මන්නම් කියන්නේ ඉතින් පුළුවන් තරම් SLT කම්ප්ලේන්ට් දැම්මම කරන්න ඕන එකක් තමයි පරණ දාපු කම්ප්ලේන්ට් එක ආයි රීඕපන් කරවන්න. මොකද SLT එකේ නීතියක් තියෙනවා ඒ කම්ප්ලේන්ට් එක දැම්මත් ඒ කම්ප්ලේන්ට් එක රිසෝල්ව් කරන්න ඕනේ
කියලා. හැබැයි මේගොල්ලෝ try කරන්නේ හැමතිස්සෙම අලුත් නම්බර් එකක්
දෙන්න. අලුත් නම්බර් එකක් දෙන්න බැනලා හරි ගමන්නේ පරණ කම්ප්ලේන්ට් එක ඕපන් කරන්න කියන්න අලුත් එකක් දාන්න එපා කියන්නේ ඒක අපිට ඕනේ කියලා. ඒකේ තමයි follow කරන්න ඕනේ නැත්නම් හැමතිස්සෙම එක එකයි ආවිල්ලා එක එකව කරලා යනවා කියලා. මම දැන් මේ ප්‍රශ්නේ දිනලටත්
තියෙනවා. අපි මේ කිව්වේ මේ reference number එකක් කියලා දෙනවනේ call කරාම අන්නේ number එක.
දින 7ක් ඇතුළත SLT එකෙන් වාගේ මේක resolve කරේ නැත්නම් වාට TRC එක හරහා මේකට SLT එකෙන් give එකක් ලබා ගන්න පුළුවන් මේක resolve කරන්න නැති එකට. ඔව් ඒගොල්ලෝ ඇත්තටම වැඩේ හදන්නේ නැහැ බොරුවට ගෙදරට ඇවිල්ලා මේ ක්ලෝස් කරලා නැහැ එලාට කියන්නේ වැඩේ කරලා නැහැ කියලා ආයෙ දාන්න. එහෙම හරියන්නේම නැත්නම් ඒරියා ඉංජිනියර් ටෙලිකොම් කියලා ඔයගොල්ලෝ අදාළ එක්කිනාට කම්ප්ලේන්ට් නම්බර් එකත් එක්ක යවන්න. මේක මේ අය බලන්නේ නැතුව කම්ප්ලේන්ට් එක ක්ලෝස් කරනවා කියලා. ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙමත් කරේ නැත්නම් TRC එකට ගිහිල්ලා ඊට පස්සේ නැත්නම් Head of ADSL section එක කොළඹ එයාට දාන්න පුළුවන්. කට්ටියටම සීසී කරලා TRC එකට කොපියක් යවන්න. මේගොල්ලෝ මේක හැබැයි හැමදේම ලිඛිතව සිද්ධ කරන්න. මොකද නැත්තම් ලිඛිතව සිද්ධ කරේ නැත්තම් මේවා පිළිගන්නේ නැහැ TRC වගේ එකට යනකොට මේ ෆෝන් කෝල් එකෙන් කියනවා. ඉතින් හැමදෙසෙම ලිඛිතව කරන්න. හැමදෙසෙම කෝල් එක දැම්මම කෝල් එක ගත්ත කෙනාගේ නම අහගන්න. සහ හැමදෙසෙම බලන්න එන අයගේ නම අහගෙන ඒවා ලියාගන්න. මේ වෙලාවට මේ වෙලාවට ආවා කියලා ඕක තමයි මන්නම් කියන හොඳටම ෆලෝ අප් කරලා කරනවා නම් කරන්න බුලම් වැඩේ. ඔව් නැත්නම් හැමදෙසම අපේ පැත්තට වරද පටවල ඒගොල්ලෝ යන්න තමයි හදන්නේ. මොකද අවුරුදු දෙකක් පාවිච්චි කරලා දැන් slow වෙනවා කියන්නේ ඒගොල්ලන් දුරයි කියන කතාව කියන්න බෑ. ඔව් ඒක තමයි.
මේ ඊළඟට හේරත් අහලා තියෙන ප්‍රශ්නේ වෙබ්සයිට් එකක් දිනපතා අප්ඩේට් කරන්න ඩේටාබේස් එකක් හදාගන්නේ කොහොමද කියලා.
ඒ කියන්නේ මම හිතන්නේ මෙම්බර් කියන්නේ බුද්ධිකේ මේ CMS ගන්නෙ.
ඔව්.
එයා හිතන්නේ වෙබ්සයිට් එකක් එයාගේ වෙබ්සයිට් එකකට CMS එකක් හදාගන්න විදිහ තමයි මම හිතන්නේ අහන්නේ.
يعني යාට දිනපතා මේ කන්ටෙන්ට් දැම්මහම pages update වෙලා ඒ වගේ වෙන්නනේ.
ඔව්. මෙහෙමයි ඉතින් CMS තියනවා නොමිල ගන්න පුළුවන් ඒවා පාවිච්චි කරන්න පුළුවන් නะ. ඔව්. Joomla හරි නැත්නම් WordPress උනත් CMS එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඉතින් custom CMS එකක් යාටම හදාගන්න ඕන නම් PHP වගේ දේවල් පාවිච්චි කරලා මේක හදාගන්න වෙනවා.
ඊළඟට මේ ටික තව ප්‍රශ්නයක් අහලා තිනවා. මේ අපි බ්ලූටූත් වලින් ෆෝන් දෙකක් කනෙක්ට් කරනවානේ ඒකට. ඒ වගේ Wi-Fi වලින් පුළුවන්ද කියලා ෆෝන් දෙකක් එකට කනෙක්ට් කරන්න.
Adblock support කරනවා Windows mobile.
ඔව් මේක ඇත්තටම ෆෝන් එකක් දෙකක් එකට දැන් බ්ලූටූත් නම් හදලා තින්නේ මේ විදිහට නේ. දැන් Wi-Fi වලින් කනෙක්ට් කරනවා නම් එකක් host එක වෙන්න ඕනනේ. ඒ විදිහට කනෙක්ට් කරන්න ඕන මේ ඒකෙදි අර receive කරන්න පුළුවන් වෙන්න මේ කනෙක්ෂන් එක තියාගෙන ඉන්නවනේ. ඒක ඉතින් Windows mobile වල පුළුවන් configure කරන්න. සමහර විට තව ෆෝන් නැති ඉතින් configure කරන්න පුළුවන් ඒවා. මේ හැම ෆෝන් එකක්ම Bluetooth support කරන ඒවා කනෙක් කරනවා වගේ නම් කනෙක් කරගන්න බැරි වෙයි. එකම ඊළඟට මේ දැන් අහ ප්‍රශ්නයක් තියෙනනේ. මේ SMS වලින් අහපු එකක් අහලා තියෙනේ PlayStation 2 අලුතෙන් ගන්නකොට මේ ලංකාවේ කීයක් විතර වෙනවද කියලා. ගන්න තියෙන තැනක් එහෙම කියන්න පුළුවන්ද කියලා අහනවා. එකම මේ PAL-ද NTSC-ද හොඳ කියලා අහනවා. මේ හර්ෂ මේ දැන් PlayStation වල දැන් PAL NTSC දෙක ගත්තාම කොයි එකද අපිට හොඳ කියලා කියන්න පුළුවන්? ඒකේ මේ console එක
Thank you හර්ෂ මේ මේසෙට පයින් යකවට ස්තුති. PAL NTSC කියලා කියන්නේ ලංකාවට හරියන PAL තමයි. මොකද ලංකාවට පාවිච්චි කරන standard එක PAL.
NTSC වල ෆ්‍රේම් රේට් වැඩි නේද පැල් එක වඩා? එහෙම එකක් මම අහලා තියෙන ඇත්තද ඒක?
ආ ඔව් ඇත්තටම 645 තමයි මේ NTSC මට මතකයි දෙයට. මට හරියටම රිෆ්‍රෙෂ් වැඩ ගන්න නැහැ පොඩ්ඩක් වැඩි NTSC වල. ඔව් මට හරියටම මොකද්ද කියලා මතක නැහැ ඕගෙන දැන් බලපු කාලයක් මතක නැති හින්දා. ඒ වුණාට ඉතින් ලංකාවේ TV තියෙන පැල් නිසා පැල් ගන්න එක හොඳයි.
ප්‍රශ්න ටික ඉවරයි නේද මම හිතන්නේ ඔක්කොම ටික.
ඔව් අදනේ.
කවුද කිව්වේ මේ ප්‍රශ්න ටික අපිට අද ඉවර කරන්න බෑ කියලා?
කවුද කිව්වේ? නෙගටිව් ධාරී පුජ්ජලේ.
සදීප වෙනද මම දන්නේ කියලා
කිව්වා. සදීප ඇවිල්ලා ඉන්න අපේ chat එකේ.
සදීප ගෙදර ගිහිල්ලා නේ.
ඒ කියන්නේ අපි මං හිතන්නේ මේ වැඩිම ප්‍රශ්න ගණක් කරපු දවසත් දන්නේ නැහැ. මට හිතෙනවා එහෙම. මොකද ඔච්චර
ඉක්මනට ගලන. අද මේ කාලේ වෙලාව කොච්චරද දන්නේ නැහැ නේ? රෙකෝඩින්.
බයිකාමාරින් හරියටම ඉවරයි. 23 ඇතනක.
ඒ කියන්නේ අද හොඳයි නේ බෙන්ච්මාක් කරගන්න අපිට කොච්චර කරන්න බලවන්ද කියලා බයිල කියන්නේ නැතුව ප්‍රශ්න කතා කරනවා.
හරි දැන් මෙතන ලයිට් එකක් තියෙනුත් ගහන වැඩිපුර කතා කරන්නයි.
ඉවරයි.
ඔව් මේ මොනවාරි නිවුස් එහෙම තියෙනවද? මේ හර්ෂ තිල්න හර්ෂ ඉතින් කාලෙකින් ආපු වින්දා. හර්ෂණන් නිවුස් තියෙන දැනගන්න විදියක් නැහැ අද කියපු ඒ වැඩි.
හර්ෂගේ නිවුස් දැන් මාස දෙක තුනක් විතර.
Windows 7 ගන්නයිට Windows Home Premium license copy එක 12500ට ගන්න පුළුවන් license copy එක. ඊයරේනේ news තියන්නේ. මොන news තියන්නේ? අද අපිට කේක් එකක් හදලා දුන්නේ එක්කෙනෙක්. යාට බොහොම ස්තුතියි.
ඔව්. තව මේ අර මේක නම් දැන් ටිකක් පරණ news එකක් ගන්නේ. අර AdMob කියලා තියෙන්නේ මේ mobile advertising campaign. ඒක Google අරගන්න යනවා කියලා මේ agreement එක sign කරනවා කියලා. ඉතින් ඒක ගොඩ නෑ ඒගොල්ලේ මොබයිල් ඇඩ්වර්ටයිසින් පොඩ්ඩක් පස්සෙන් හිටි අනිත් ඒවත් එක්ක
තව කතාවක්
තිබ්බනේ. ඒකයි මොබයිල් ඇනලිටික්ස් Google ලා තිබුණ නැහනේ හරියට. දැන් AdMob ලා තිනවා මොබයිල් ඇනලිටික් ටූල් එකක්. ඒකත් මම හිතන්නේ Google ඇනලිටික් එක්ක ඉන්ටග්‍රේට් කළා හරි මොකක් හරි ඉම්ප්‍රූවමන්ට් එකක් එයිනේ ඉස්සරහට.
මම තව කතාවක් තිබ්බ උද්දිගේ මම .net වල තියෙනනේ මයික්‍රෝ වර්ෂන් එකක් කර හොඟක් ඩිවයිසස් වලට එහෙම නේක. ඒක මේ Apache 2 license වලින් දැන කතාවක්
තිබ්බා. .net
open කරන
compact framework එක කියන එක නේ. ඒකද? ඒකනේ.
එන හැමෝටම සුබරාත්‍රිය. බොහොම ස්තුතියි. පිං පිං.
ඔව් මේ එහෙනම් ලබන සතිය හම්බ වෙමු නේ.
ඔව් ලබන සතිය හම්බ වෙමු.